දැයි අද අපිට මේ බුද්ධ වර්ෂයේ අන්තිම දවසේ නැත්තම් හෙට 15 වෙසක් එතකොට අපි 2564 ගෙවලා තියෙනවා. අද සෙනසුරාදා අපි පුරුදු පරිදි ධර්ම සාකච්ඡාවකට නිසන් වන හම්බෙන්න උනේ මුසුමාන ගානකට පස්සේ පසුගිය දවස්වල තිබුණු විශාල ගමන් කටයුතු නිසා කෙසේ නමුත් මේ පවතින අර්බුදයට පින් සිද්ධ වෙන්න ආයසරයක් අපි පොයේ නැත්නම් පොයේ නෙමෙයි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව වශයෙන් රැස් වෙනවා. ඉතින් අපි අදත් ගන්න බලාපොරොත්තු වෙන්නේ විනාඩි කීපයක් ගතකරන අපිට නියමිත ව්‍යවස්ථාව කියවන්න ඊට පස්සේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අපි කරගෙන ගිය මාතෘකාව විදිහින් තියාගෙන ධර්ම සාකච්ඡාවට විරුද්ධ ආරම්භයක් ලබා ගන්න. ඉතින් ඒ සඳහා 13 කුටි ඉදිරිපත් වෙලා ඉන්නවා. අපි ආරාධනා කරමු 13 කුටියට ව්‍යවස්ථාව කියවීමෙන් අපිට සැසිවාරයට ආරම්භය ලබා දෙන විදියට.
අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස. සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු හේයින් කිහි නොගිහි හැම දිනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතු. විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහස්සි නොබිනිය යුතු. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන් වත්හුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූ හේයින් ආරාමේ හිද ගමේ හිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය. සල්ලේකං අච්ඡන්තේන අප්පමත්තේන භික්ුණා කප්පියේහින කාතබ්බා ආමිසත්ථාය ලෝලතායි යුහේයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු අමදමින්ද ගඳදුම් මල්පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමඟ ප්‍රත්‍යසම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් නැඟ අල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවෙනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දෙදැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනුසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝභං තේර්වං න රාජානෝ මුත්තාමනි විභූසිතා යතා සෝභන්ති යතිනෝ සීල භූසන භූසිතා යනු හේන් සීලාභරණය මෙමුත් නානා ප්‍රකාර අංග භූසන පරිස්කාර භූෂණාදිය නොකළ යුතුයි. අත්ත කිලමථානු යෝගයට අයත් වන කෂ්ඨවෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුයි. බැහැර ගමන් නැවැත්විය යුතු. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසන්තානයේ වැටීමටද හේතුවන හෙයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිණා ධූතාංගාදිය ආචාර උපාධ්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතු. න භික්ඛවේ කේනචි පරියායේන ජාතුරූප රජතං සාදී තබ්බං වදාළ බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අරමුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගිය වී නම් නැවත බාර නොගත යුතු. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරු පත්කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන් තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දෙනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංඝනන් ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත අරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතු. බද්ධ සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතු. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන් යළ දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු. නැවතත් වර්ධහිය දේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරුන් වුවද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි.
දැයි ඒක යෝගාශ්‍රමීය කතිකාවතේ අංක 54ක් තියෙන එකේ දෙවෙනි කොටස 26 සිට 54 දක්වා අපි ඒ අනුව ලැබෙන සුමාන වෙනකොට ජීවත් වෙලා හිටියොත් දිනචරියාව කියවන්න බලාපොරොත්තු වෙනවා. යෝගාචර දිනචරියාව. හොඳයි, ඊගාවට අපිට තියෙන්නේ සංගීත සූත්‍රයේ අදට නියමිත මාතෘකා ඉදිරිපත් කරගන්න. අපි ඒකටත් 13 කුටියට ආයෝජනා කරමු.
මොස්රයි ස්වාමීන් වහන්සේ දීගනිකාය පාටික වර්ගය සංගීති සූත්‍රය පංචක නිපාතය 398 පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්ම දක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතෛදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. හැවත්නි, දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ ශාසන දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද, බොහෝ කලක් සිටිය හැකි වන්නේද? එසේ වනු පිණිස එහි තොප සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කතමේ පංච, කවර පංච ධර්ම කෙනෙක්ද යත්? පංච ආනිසංසා සීලවතෝ සීල සම්පදාය. ඉදහවසෝ සීලවා සීල සම්පන්නෝ අප්පමාදාධිකරණං මහන්තං භෝගක්ඛන්දං අධිගච්ඡති. අයං පඨමෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය. සිල්හත්තුගේ සීල සම්පත්තියේ අනුසස් පසෙක. එවත්නි, මෙහි සිල්වත්තෙමේ සීලයෙන් යුක්ත වූයේ නොපමා කරුණින් මහත් භෝග රාශියක් ලබයි. මේ සිල්වත්තුගේ සීල සම්පත්තියෙහි පළමු වන අනුසසය. පුණජපරං ආවසෝ සීලවතෝ සීල සම්පන්නස්ස කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගච්ඡති. අයං ද්විතීයෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය. තවෙද අනිකක්ද කියමි. එවත්නි, සීල සම්පන්න වූ සිල්වත්තුගේ යහපත් කීර්ති ශබ්දයක උස්ව නැගෙයි. මේ සිල්වත්තුගේ සීල සම්පත්ති දෙවනි අනුසසය. පුණජපරං ආවසෝ සීලවා සීල සම්පන්නෝ යඤ්ඤදේව පරිසං උපසංකමති යදි කත්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමන පරිසං විසරදෝ උපසංකමති අමංකු බුහුතු. අයං තතියෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය. තවෙද අනෙකකි. එවත්නි, සීලයෙන් යුතු සිල්වත් දෙමි කැත් පිරිසකට වේවයි, බමුණු පිරිසකට වේවයි, ගැහැ පිරිසකට වේවයි, මහාන පිරිසකට වේවයි, යම් යම් පිරිසක් කරා එළඹෙන්නේ නම් අභිහිතව තෙදැතිව එළඹෙයි. මේ සිල්වත්තුගේ සීල සම්පත්තියේ තෙවැනි අනුසසය. පුණජපරං ආවසෝ සීලවා සීල සම්පන්නෝ අසම්මූල් හෝ කාලං කරෝති. අයං චතුත්ථෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය. තවද අනෙකකි. ඇවැත්නි, සීල සම්පන්න වූ සිල්වත් තැනැත්තේ සිහිමුලා නොවූයේ කළුරිය කෙරේ. මේ සිල්වත් හුගේ සීල සම්පත්ති සතරවැනි අනුසසය. පුනච පරං ආවසෝ සීලවා සීල සම්පන්නව කායස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගන් ලෝකං උප්පජ්ජති. අයම් පංචම වානිසංසෝ සීලවතෝ සීල සම්පදාය. තවද අනෙකෙකි, ඇවැත්නි, සීලයෙන් යුක්ත වූ සිල්වත්තේ මේ කාබුන් මරණින් මතු සැපේට ස්ථාන වූ සගලවට පැමිණෙයි. මේ සිල්වත් හුගේ සීල සම්පත්තියේ පස්වෙනි අනුසසයි.
ආරම්භක පාඨයේ මොකද්ද මේ මහාවෝකෝ මහද්දනෝ කියන එකට?
ඉදාවසෝ සීලවා සීල සම්පන්නෝ අප්පමාදාදී කරණං.
අප්පමාදාදී කරණං. හොඳයි කියවන.
මහන්තං බොහෝගක් හන්දං අධිගච්ඡති. අයන් පටමෝ අනිසංස.
අප්පමාදී කරණ අප්පමාදාදී කරණං කියන එක සිංහලට දාලා තිනේ කොහොමද?
නොපමා කරුණින් නොපමා කරුණින් කියන එක.
ඉතින් ඒක ඇත්තටම අද කාලේට ගාක් වැදගත් වෙනවා. අද අපිට හැම පැත්තකින්ම විවිධාකාර රෝග බයවල් යන්තම් විවිධාකාර බයවිල්ල තියෙනවා. ඉතින් ඒවට හරියට උපක්‍රම හොයනවා. ජාත්‍යන්තර සම්මේලන පවත්වනවා, බෙහෙත් හොයනවා, নানা ආකාර දේවල් හැබැයි කරන එකකටවත් සීලයක් නැහැ. ඉතින් එතකොට මේ පමාදයි. ඒ පරිේශන නිසාත් පමාදයි. ඊට පස්සේ සීලේ කඩාගෙන මැරෙන කොටත් පෙන දාලා මැරෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා පමාදයි. අපමාදාදී කරණම් කියලා කියන්නේ තාම කිසි පමාවක් නැහැ. දැන්වත් අඩුවානේ තීරුම් අර ගන්න ඕනේ. ඔය හැම දෙයකම මුල එහෙම නැත්නම් සිල්. හැබැයි දැන් සිල් කඩාගෙන හිටියට ගාලල්ල. අන්න එච්චරයි මේකේ අපමාදාදී කරණම් කියන එකේ අදහස. දැන්ද සිල් කඩාගෙන ඉන්න හදා ගන්න ඕනේ අයටයි මේ කතා කරන්නේ. දැන්ද සීල් තියෙන අයට ඉතින් මේක එච්චරම කියන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ කට්ටියට තියෙන පොඩි අප්සෙට් එකක්. ඒගොල්ලෝ ඉතින් දැන්ම සිල්වන්තයි කියලා කිසි කෙනෙක් කියන දෙයක් අහන්නේ නැහැ. ඒක භයානක දුර්ලභමක් ඒ සිල් තුන්ට තියෙන. ඒකට දැන්ම තිය වාසනාවන්තයි. ඒ නිසා කවුරු මොනවා කිව්වත් අහන්නේ නැහැ. නමුත් සීල කඩාගත් එක්කනට හොඳට කෙවිතක් අතේ තියන්න කණ්ඩ දෙයක් ගහලා කියන්න පුළුවන්. යටත් වෙනවනේ. එතකොට හැදෙන්න පුළුවන්. ඒක අපමාදාදී කරන කියලා තමයි මට වැටෙන්නේ. තාම ප්‍රමාණයි. සිල් කඩාගත්තයි කියලා වැරදුණයි කියලා අතපල්ලි වැටෙනා කියලා ප්‍රශ්නයක් නැහැ. හැදෙන්න පුළුවන්. මේ ශාසනේ එහෙම තියෙන අයද තියෙන්නේ. ඉතින් ඒ අයිටම විතරමද නැත්නම් දැන්නම සිල් තියෙන අයටයි දැන්නම සිල් කඩාගෙන හැදෙන්නේ නැති අයටයි මේක අදාළ දෙයක් නැද්ද කියන එක අපිට අන්ත දෙක වශයෙන් පෙන්වන්න වෙනවා. මධ්‍යම ප්‍රතිපදාට යනවනම් දැනටමත් සිල්වන්ත වෙන කෙනා දන්නවා මේ මේ තැඟුලින් සිල්ලේ නැහැ කියලා. හරියට සත්‍යමත් වෙන එක කෙනා දන්නා වගේ මේ මේ ලාටම සතිය නැහැ කියලා. ඒක කිසිසේත්ම අපමාදාධිකරණයට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි විපරිණාමය කියන්නේ. ඒක තමයි පරිණාමයටපත් වෙනවා කියන්නේ. ඒක තමයි අපි සාසනය කියන්නේ. ඒක තමයි සජීවී සාසනය කියන්නේ. ඒක දන්නේ නැති කට්ටිය මේ 100%ක්ම අංග සම්පූර්ණ වෙන්න හදනවා. නැත්තම් 100%ක්ම වැරදුනාට අපිට කමක් නැහැ. අපි මරණය මැත්තේ ඕනේ නැහැ. මේ ජීවිතේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන අදහසකුත් තියෙනවා. ඒ දෙකෝලන්න ගැටෙන්නේ නැති එකත් අපමාදාධිකරණයක් තමයි. ඒ තරම්ම දුස්සීලව ඉන්න අය කෙරෙහි බණ කියන්නේ නැණ්ඩත් එපා. මම සීලවන්තයි මම ළඟට කවුරක්වත් එන්න එපා. තමුසේ කවුද කියලා අහන කෙනෙකුට බණ කියන්නේ නැණ්ඩත් එපා. නික අනවශ්‍යයිනේ. හැබැයි අර දැන්ට සීලේ කඩාගෙන යාගන් දෙවමක් නැතුව සිල්ලොත් එක් ගාටවත් යන්න බැරුව තෙප්තතර ඉන්න කෙනාට පොඩි ප්‍රයෝගයක් දාලා ළඟට ගිහිල්ලා එයාට කතා කරලා කිව්වට කමන්නේ. ඔය වගේ තමයි මාත් හිටියේ. නැත්නම් පොඩි පාරක් හම්බුණා ආතල් එකක්. මෙන්න මේ විදිහට කෙරුවොත් ওই සීලේ තියෙන ප්‍රශ්න නිසාම සීලෙන් ගැලවෙන්න පුළුවන් කියලා අන්නේ කියන ඒ සංනිවේදනය තමයි අද ලෝකේ හිග. ඒක තමයි ඇත්තටම ක්ලාසික කියලා කියන්නේ. නැත්නම් ලෝක සාහිත්‍යයට යන්නේ අන්නේ ඒකයි. ඒක නිසා එතන අපමාදාධිකරණය කියලා කියන්නේ වැරදුණයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අනිත් පැත්තට දාලා කියන්නේ ආයති සංවරය කියලා. ඉස්සරහට හැදෙනවා. ඒ අදහස විතරයි තියෙන්නේ. එතකොට අර කරපු සියලු පව් සෝදාපාලුවට ලක් වෙනවා. නැත්නම් සියලු පව් සමා වෙනවා. හැබැයි ඊට පස්සේ අර කරපු මෝඩකම් දෙන්නට තරියේ ආයෙ මෝඩකම් නොකරම් මරියේ කියලා ඉස්සරහට අර ගත්ත මෝඩකමෙන් ගැම්ම අරගෙන දිගටම කොඩියක් ගත්ත දදියක් ගත්ත කෙනෙක් පීරාගෙන ඉදිරියට යනවා වගේ යන්න ඕනේ. ඉතින් ඒක නතර කෙරුවොත් ආයෙ සරයක් අර විඳපු පව් වලටත් එක්ක ගෙවන්න වෙනවා. ඒක නිසා ඒ සීලවන්ත වෙනකොට මේ ජීවිතේ පුදුමාකාර තෙදක් විසරද බවක් රාජකීය පරිසරයක් නැත්නම් බ්‍රාහ්මණ පරිසරයක් ගිහි පැවිදි පරිසරයකට තෙදවන්තව යන්න පුළුවන්. කිසිම අපිට බය වෙන දෙයක් නැහැ. මොකද ඒ ඉන්න ඔක්කොමලා අබ්බ කාලා ඔළුව දන කට්ටිය. ඒගොල්ලන් කෙලින් කියදේ මලක මොකක්වත් නැහැ. මම මේ මොහොතේ මෙතන ඉන්න බව දන්නු. වෙන මොකක්වත් මන් දන්නේ නැහැ. මට ඔය කියන කිසිම ඔය ඥානයක්වත් අභිඥාවක්වත් මොකුත් නැහැ. මම දැන් මෙතන ඉන්න බව දන්නෝ. මට ඉච්චර තමයි තියෙන සීලය. මෙතන ඉන්න බව දන්නවා කියන එක නම් සීලෙට වැඩි පොඩ්ඩක් එහා ගිය එකක්. හැබැයි සීලෙට වැඩි ලේසි රකින්න පුළුවන් ඒක. ඔය ඕනේ පරිසරයකට ගියාම මේගොල්ලෝ තියෙන සෝ සභාව සංවිධානය කරන්නයි ප්‍රධාන මුත්ත එනකොට වෙවුලන්නයි මයික් එක අල්ලන්නයි ටෝච් එක ගහන්නයි මිසක්කා. ඒගොල්ලන්ට වර්තමාන මොහොත නැහැ. ඒ කියන්නේ හික්මීමක් සීතල ගතියක් නැහැ. අර විසරද කෙනා ඒ මොකක්වත් ගණන් ගන්නෑ. ඒව නැත්තා ඒක හදාගන්න එක මොකද්ද? අවශ්‍ය දේ ඇවිල්ලා තියෙනවනේ දැන් මෙතන. වැඩිට බයිලු. ඉතින් ඒක නිසා ඒක නැට එනේ විචාරදකම තමයි අපේ දරුවන් අපිට දෙන්න තුන උතුම්ම දායාදේ. ආද ඒක විතරයි නැත්තේ. දිමාපියෝ දිමාපියන්ගේ වැඩිහිටියන්ගේ නොපනත්කම් වල වන්දි ගෙවන්නේ පොඩි දරුවෝ. අම්මලා තාත්තලා මොන යකාටවත් තේරෙන්නේ නැහැ. මේ මේ දරුවෝ ඉස්සරහා මොකද්ද කරන්න ඕනේ? සභාවක් ඉස්සරහා මොකද්ද කරන්න ඕනේ? රජුන් ඉස්සරහා මොකද්ද කරන්න ඕනේ? බ්‍රාහ්මණෙක් ඉස්සරහා බ්‍රාහ්මණෙක් ඉස්සරහා මොකද්ද තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ අමුඩ ගහනවා මොහොත හත් ගව්වත් තියෙන්නේ. ශීලවන්තයට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ ජීවිතයේ සීලය හදාගත්ත මිනිහා සාමාන්‍ය සීලවතට වැඩි යහලින් ඉස්සරහින් ඉන්නවා. අර සීලවතේ පැත්තකට දාලා කිතයි වැඩිට මෙන්න මේකයි කරන්න ඕනේ. මං හිතන ඉඳලා තමයි ආවේ. ඔන්නෝ තෙන්නේ මෙන්න මේමයි කරෙන්න ඕනේ. ශීලවන්තයා ටිකක් පැකිලෙනවා. මොකද එයා මේ දුස්සීලිය වතුර කරන්න දන්නේ නැහැ. නවත්තර දුස්සීලියන් අතර නැගිටිපෙ කරන්න හොඳටම තේරෙනවා. අර දුස්සීලියන්ට ප්ලග් වෙන හැටි. ඉතින් ඒක තමයි මේ අරණ්‍යවාසී ජීවිතෙන් අපින් අයින් කරන දේ. නමුත් අරණ්‍යවාසී ජීවිතයත් ගත කරලා පැවිද්දත් කරලා සතියත් ඇති කරන ආයෙත් ගිහිල්ලා ආරාධනාවක් අනුව කාට හරි ප්ලග් වෙන්න ඕනේ. එතකොට අර අපිරිසුදු රුධිරය එන්න පටන් ගන්නවා. අපිරිසුදු චර්යාවල් එන්න පටන් අර ගන්නවා. එතකොට මේ කරප්පන් හැදිලා බෑ. එතකොට ගිහිල්ලා ඒ කට්‍යත් එක්ක ඉඳලා කතා කරලා එතෙන් අපි වැටෙනව නෙවෙයි. මේ අමාරු පරිසරයේට අර එකලසක් ගොනුවක් වික්ෂිප්ත භාවයේ නැති ගතියක් දෙන්න පුළුවන් වුණොත් ඒ මිනිස්සුන්ට හොඳටම තේරෙනවා මේ මිනිස්සුන්ට වෙන මොනවත් නැහැ. මේ සාමාන්‍ය අවිශ්චිත මිනිස්සු ගාවට ඇවිල්ලා නියන් නොසලී ඉන්න පුළුවන් ගතියක් තීරයක් කියලා දෙන්න හදනව නෙවෙයි, මැජික් පෙන්වන්න හදනව නෙවෙයි, උඹලා මම වෙනස් කියලා පෙන්වන්න හදනව නෙවෙයි, ඕකම තමයි. උඹලා ගාවත් ඔය උඹලා ඔය දුස්සීල වුණාට උඹලා ගාවත් සත්තුරුසු ගුණ තියෙනවා. අනේ කරුණාකරලා දුස්සීල ගුණ සමාදම් වෙවි ඉන්න එපා. එහෙම නැත්නම් අකුසල් සමාදම් වෙන්න එපා. ගුණවන්තකම සමාදම් වෙයා. ධර්මිනිට ඌර්ල ගන්න කියවෙනවා. අපි ළඟ කොහෙද සත්පුරුසු ගුණ? අපි ඇවිල්ලා මේ අපරාධ කරපු මේ අතපල්ලි වැටිච්ච මේ ගුටි කාපු කට්ටියනි කියලා නෑ. උිටත් වගේ මාත් උතන ඉඳලා තිනවා. උඹ වෙලා තිනවා. නම තනි පැතර යන්න පුළුවන් බුදු කෙනෙක් පිළිච්ච ලෝකයක්. ඒක නිසා ඒ සීලවන්ත කමේ තියෙන දේ මේ අපමාදාධිකරණය කියන එක තමයි මේ දුස්සීලෙකුට සිල්වන්ත කෙනෙක් ඇසුරු කරන්න සහ සිල්වත් ධර්මයක් ඇසුරු කරන්න සහ සිල්වතෙක් වෙන්න තියෙන ඒ රහසුම මාර්ගය. අපි මාදේ වෙනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒකයි මට අම්බිචි ගුරුරුන් අතර ධම්මික හඳුරන්න කරු කරන්නේ. මොකද එතකොට මම හිටියේ සම්පූර්ණම මේ කොල්ලෙන් හරි මල්ලෙන් හරි කමන්නේ සැප විඳින්න ඕනේ කියන මට්ටමේ. ඒ වාදුකම් ඔක්කොම මට තිබුණා. ඉතින් ඒකමයි ගරු කරගෙන හිටියේ. මොකටද මන් දන්නේ මං. ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කිව්වා මෙන්න මේ අකුසල් කක්ම කරලා තියෙනවා. ආ ගාලල්ල. මාත්‍ය ටික කළා තියෙනවා. මෙන්න මම ගත්ත ෆොටෝ. ඌව ගණන් ගන්න වෙයිද? ඕයිසි ඌව කරන්නේ නැතුව මොනව කරන්නද? ඔය තියෙද්දි මෙන්න මේ වැඩේ කරන්න පුළුවන් කියලා ඉතින් අර මේ සතිය ඒකට දාලා දීපේ ඇති. ඊට පස්සේ මට හම්බෙච්ච එකම ගුරුවරයෙක් එක්කත් එහෙම නැහැ. ඒ ගුරු ඔක්කොම සිල්ල උපදීප්ම සිල්ලන්ත වෙලා තව සිල්ලන්ත වෙන්න කතා කරනවා. අනේ මට එහෙම ඉතින් බ්‍රහ්ම උප්පත්තියක් නැහැ. ඉතින් අන්නේ ඒක තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අද අරණ්‍ය වාසී භික්ෂුන්ගෙන් අයින් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ සිල්ලොතුන් විතරක් අසුරු කරනවා. ඒ වගේම වෙන් වෙලා ඉඳ උත්සාහ කරනවා. හොඳයි. පටන් ගන්නකොට හොඳයි. නමුත් ගිහිල් ඉවරලා ඒ අඩුපාඩුකම් වෙච්ච අතපල්ලේ වැටිච්ච මිනිස්සුත් එක්කත් සම්බන්ධ වෙන දවසේ තමයි අප්‍රමාදාධිකරණය කියලා කියන්නේ. ඉතින් ඒකට මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ අපවත්ෙන් අවුරුදු 3-4කට විතර ඉස්සෙල්ලා ඔය භාවනා මාර්ගය කියන පොත ලියලා පළ කරා. 13 කට යතර යවුස පොත්වල තියෙන භාවනා මාර්ගය පොත. ඥානන්ද සාංශි අන්නේ පොතේ ලියලා තියෙනවා මේ සංකදම සූත්‍රය කියලා එකක්. ඒ හරිය ලස්සනට වෙන්ලා දීලා තියෙනවා පව් කරන අය දිවි ලෝක යන හැටිත් පින් කරන ටි අපාය යන හැටි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දෙන නිගමනය. අපි පව් කරනවා පව් කරන්නේ කියලා පශ්චාත්තාප වෙලා හරි ගමන් නැහැ. බුදු කෙනෙක් දැක්කොත් "තු කෙලිම අපාය මේ දිවි ලෝක යන." අපි පින් කරන්නේ අපි මේමයි කියලා ගිහිල්ලා බදපත් ගාලා අපාය වැටිච්චාම යම රජුරොත් අහන මොකද බොල මෙහි ආවේ කියලා. මේ ඉන්නකම් පින් කර කර ඉඳලා. ඉතින් ඒ දෙක බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ මිනිස්සු අමනියෝ කර්මේශා කර්මඵලයේ කියන විශේෂය දන්නවයි කියලා හිතන්නේ ඒක කාටවත් තේරෙන විශයක් නෙවෙයි. ඒක බුද්ධ විශයක්. කර්මේශා කර්මඵලයේ කියන එක බුද්ධ විශයක්. අපි මේ දන්න පොඩ්ඩක් අල්ලගෙන තෝ කාලකන්ණියා තෝ සැපවන්තයා කියලා කිව්වට දන්න මිනිසයා මේ තුලින්ම බුද්ධ ධර්ම අඳුර ගන්න. අන්න ඒ බුද්ධ ධර්ම තමයි මේ අප්‍රමාදාධිකරණය කියලා මට නම් වැටහෙන්නේ. ඉතින් ඒක මම 3-4 පොලක බණ කියන්න උත්සාහ කරා. මේ කියන්න ගියාට මූලික කරුණ ටික මට හෙලිකරන්න හම්බුනේ නෑ. මේක ඥානදාන්ත ඉදිරිපත් කරන්නේ මෛත්‍රී භාවනාවට පූර්විකාවක් විදියට. මොකද අවසාන කාලේදී ඒ ස්වාමීන් වහන්සේ සම්ප්‍රදායන කුල මෛත්‍රියට විසුද්ධි මාර්ගයේ මෛත්‍රියට විරුද්ධ වුණා. ඥාන රාම ස්වාමීන් වහන්සේ කියන පොතේ මෛත්‍රියට විරුද්ධ වුණා. ඒ නිසා මමත් එක්කත් පොඩ්ඩක් විරෝධය කරා. මම ඉති අයියා ලොකුයි කියලා මේ ෂේප් එකේ දියාගෙන හිටියේ. මම ජීවත් වෙන ඒ සංසි ජීවත් වෙනවනේ. ඉතින් ඒකේ තියෙනවා යෝච මෙත්තම් භාවේති අප්පමානම් පතිසතෝ තත්ත්‍ර සංයෝජනා හොಂತಿ පස්සතෝ උපදික්ඛයං. ඒවම්පිචේපාන මදුට්ඨ චිත්තෝ මෙත්තායති කුසලෝ තේන හෝති. සබ්බේවපානා මනසානුකම්පං පහූත මරියෝ පකරෝති පුඤ්ඤන්ති. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන කතාවට ඒ ස්වාමීන් වහන්සේ මේ මගදී සාධක සූත්‍රයක් විදිහට විස්තර කරනවා මේ සංකදම සූත්‍රය. එරිය කරකෝල යන යෑමක් මං හිතන ඒ වුණාට අද මේ කොටස කියවන්නේ කොහොඳයි මොකද නැත්තම් මං හිතාගෙන හිටපුවා කියවලා මාත් බොරුවක් කිව්වා වෙනවා. ඒ වගේ මේ කියනකොට මමත් ක්‍රමේ අල්ලයි. මේ සංක සූත්‍රයේ පිළිබඳ කතාන්තරේ මෙහෙමයි සඳහන් වෙන්නේ. අපි පහලේ කොටේ දෙමු කියවන්න කියලා. කන්නාඩියා හොයාගනි. කන්නාඩියේ ඉන්නේ කවුද අත උසන්නේ? ඔය කන්නාඩියේ දෙක දෙන්නවා. මේ මං කම මේක දෙන්න. ආමතු වරෙන් කෝ ආයෙත් වඩින්නකෝ. මේ මට කියෙන්නේම අර අර මේ යාළුකමට නපුරු දෙය ඒක. වරක් දැව්වොත් එහෙම දැන් මට වරදින්න නිසා තමයි මම ඔය දුන්නේ. ඔය ඉලක්ක ගහලා තියෙන මේ සංක සූත්‍රයෙන් කතාව කිය අන්දමන්ද පටන් අරගන්නකොට මම නම කියලා මම අසවලා කියලා නැත්නම් මිනිස්සු ආගෙන ඉන්නවනේ ඒක මම මඩ ව්‍යාපාරයක් කරනවා කියලා හිතන්නේ.
ඔසරසන මේ සංක සූත්‍රයේ පිළිබඳ කතාන්දරය මෙහිමයි සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක නාලන්දාවේ එක් අවස්ථාවක නාලන්දාවේ පාවාරික අඹවනේ වැඩවාසය කරනකොට අසින්දක පුත්ත කියන නිගණ්ඨ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ අසිබන්දක පුත්ත කියන නිගණ්ඨ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දකින්නට ඇවිල්ලා ඉඳගත්තා. බුදුරජාණන් වහන්සේ නිගණ්ඨ ශ්‍රාවකයාගෙන් අහනවා, ගාමිණී මොකක්ද ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ නිගණ්ඨනාත පුත්ත දේශනා කරන ධර්මය? එතකොට ඒ ධර්මයේ කොටසක් ගාමිණී කියනවා, ස්වාමීනි, අපේ ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙමයි ප්‍රකාශ කරන්නේ, යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම නිරයට අපායට යනවා. යම් කෙනෙක් අදින්නාදානය කරනවා නම් හොරකම් කරනවා නම් නිරයට අපායට නියතයි. ඊළඟට කාමමිත්‍යාචාරය ඒ පාපකර්මය කළොත් ඒත් නිරයට. මුසාවාද බොරු කිව්වොත් යම් කෙනෙක් ඒත් අපායට යනවා කියලා ඊළඟට ඒකේ සිද්ධාන්තයත් ඒ එක්කම ප්‍රකාශ කරනවා. යං බහුලං යම් බහුලං විහෙරති
යම් බහුලං යබ් බහුලං
යං යං බහුලං යං බහුලං විහෙරති තේන තේන නීයාති. ඒ පාඨයෙන් කියවෙන්නේ යම් යම් ආකාරයට බහුල වශයෙන් ජීවත් වෙයිද විහරණය කරයිද වෙසෙයිද ඒ ඒ විදිහට පරලොව තත්වය ඒ ඒ විදිහට පරලොව තත්වය වෙයි. ඕක කිව්ව හැටිය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙමනම් ගාමිණී, ඔය නිගණ්ඨනාත පුත්‍රයන්ගේ ධර්මයට අනුව කවුරුත් නිරයට යන්නේ නැහනේ. එතන සියුම් තරකයක් බුදුරජාණන් වහන්සේ නගන්නේ. ඊළඟට ඒක විස්තර කරන්නේ මේ විදිහට. බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණීගෙන්, ගාමිණී, දැන් යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා, රැයේ හෝ දවහලේ හෝ ඉඳහිටලා විටින් විට ප්‍රාණඝාතය කරනවා. එතකොට ඒ පුජ්‍යලයා දවසකට ප්‍රාණඝාතය කරන වේලාවද වැඩි, නොකර ඉන්න වේලාවද වැඩි? එතකොට අසිබන්ධක පුත්ත ගාමිණී කියනවා, ඒ පුජ්‍යලයා ප්‍රාණඝාතය නොකර ඉන්න වේලාවයි වැඩි. ඔන්න ඒක අනුවයි බුදුරජාණන් වහන්සේ කියන්නේ, එහෙමනම් ඒ පුජ්‍යලයා අපායට යන්නේ නැහැනේ. ඇයි වැඩියෙන් ජීවත් වෙන කාලය අනුවනේ නිරයට යන්නේ? ඒ විදිහටමයි ආයි මේ පින්වතුන්ට නොකිව්වට බුදුරජාණන් වහන්සේගේ කතා ශෛලිය අනුව අදින්නාදානය පිළිබඳවත් අර විදිහට ප්‍රකාශ කරලා, කාම මිත්‍යාචාරය පිළිබඳවත් ප්‍රශ්න කරලා, මුසාවාදය පිළිබඳවත් ප්‍රශ්න කරලා, නිගණ්ඨනාත පුත්‍රගේ අර මතය නිෂ්ප්‍රභ කළා. මොකක්ද? යම් යම් ආකාරයකින් බහුල වශයෙන් ජීවත් වෙනවා නම් ඒ ආකාරයටම අපායට යනවා කියන එක.
යබ්බහුල යම් බහුලං විහෙරති කරවති තන් තන් නීයාති.
එහෙමයි.
මොකද්ද?
තේන තේන නීයාති.
යම් තේන අපායට යනවා කියන එක නෙවෙයි තියෙන්නේ. යමක් වැඩිපුර කරනවාද ඒ අනුව ගමන තියෙනවා. වැඩිපුර හොඳ කරනවා නම් හොඳ තැනකට යනවා, නරක තියෙනවා නරක තැනට යනවා. ඉතින් අර නිකණ්ඨරාත පුත්ති කියනවා සතෙක් මෙතොත් අනිවාර්යයෙන්ම අපායට යනවායි කියලා. වරකමක් කිරුත් අනිවාර්යෙන් අපායට. ඉතින් බහුලීගත කරපු දේ තමයි තීන්දුව කරන්නේ. ඉතින් බහුලීගත කරන්නේ හරක් මරණ මිනිහෙකුන දවස පුරාම හරක් මරන්නේ නැහැ නේ. වැඩි වෙලා මර නැති ප්‍රමාණය තීන්දුව කරන්නේ ඉතින් ඌ අපායට යන්න බෑනේ. වරකම් කරන මාසය දවස පුරාම වරකම් කරන්නේ නැහැ. වරකමක් දෙයක් කරනවා අපා. ඒක ඉතින් කවුරුත් එක්ක ඉතින් ගතම් එකක් හොයා ගන්නවානේ. කාමීත්‍යචාරෙත් එච්චරයි. බොරු කේලම් ඒ වගේ සුරා පානෙත් එච්චරයි. බොන මිනිස්සු නම් හැබැයි ආතල් එකට උදේ පාන්දර ලැඳගෙන ටිකක් ඔය දාගෙන ඉන්න ගතියක් තියෙනවා. ඒත් හැබැයි හොඳටම බොන මිනිහා. එහෙම නැත්නම් බොන මිනිස්සුරුණත් ඒ ඇම්බලාම ඉන්න බෑ. එයයි තමයි ඔය බීමත් කර වැඩිකම නිසා මැරෙන්නේ. ඉතින් ඒ තර්කයෙන් පේනවා මිනිස්සයා කොච්චරක් අර තමන්ගේ හොඳ පැත්ත බලන්නේ නැතුව නරක පැත්ත නිශ්චය කරලා ශාස්ත්‍රුවරයා පවා කියනවා සිල්වතාට සිල්වන්ත නීයාතියක් තියෙනවා. දුසිල්ලතාවට දුසිල්ලත් නීහාතයක් තියෙනවා. අපායෙම තමයි සිල්ව දානම් ඔන්න ගිලින්ම දිවි ලෝකේ. එහෙම කට්ටිය මේ ලෝකේ නැහැ. මොකද ඉන්න හරියක් කවුරු හරි කිල්ලෝට හුණු තියෙනවනේ. ඉතින් මේ තර්කය සාමාන්‍ය දහම් පාසලේ අපිට උගන්වන කර්මේ සාකර්ම ඵල කතාවයි, එහෙම නැත්නම් මේ භාවනා කරන අය හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන කතාවයි, එහෙම නැත්නම් භාවනා කරනකොට භාවනා හරියන්නේ නැහැ කියලා කරන චෝදනාත් එක බලනකොට අකුසල් සමාදානේ තමයි කියලා තියෙන්නේ. ඔක මේ ලබනෝරියේ ස්වාමීන් වහන්සේ වෙනම පොතක් ලියලා තිනවා අකුසල් සමාපත්තිය කියලා. මානවගේ ප්‍රධාන වැඩ පිළිවෙල තමයි විකෙච්ච වැරද්ද කතා කර කර ඒකම සමාදන් වෙවි ඉන්නවා. ඒක අන්තිමට ඔගේ කියනවා. ඔය 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 අතිබන්ද පුත්ත කතාවේ ගාමිණී කියලා කියන්නේ නගර ගමක නායකයාට කරන නම, ග්‍රාමසේවකයන් නම තියෙන ඔය. ගාමිණී කියලා තමයි බුදුහාමුදුරු කතා කරන්නේ. ගමේ ලොක්කා, ගම් දෙටුවා, ආරච්චි මහත්තයා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා අර සමහරු කියනවා හතෙක් මරුත් ඒකාන්තෙන් අපායේ කියන එක තමයි සාමාන්‍ය තියලා කුරුසෙට තියලා එන ගහනවා. ඔත් එහෙව් එකේ බුදු කෙනෙක් පහල වෙච්චාම මේකට දෙන විප්ලවීය උත්තරේ තමයි ඉදිරියට කියවනකොට හම්බ වෙන්නේ. තේරෙන්නේ නැද්ද කියවන්න කියනවා කියන එක?
ඔන්න ඊළඟට ඒ වෙනුවට මොකක්ද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ධර්මය කියලා දැන් මේ පින්වුතුන් කල්පනා කරනවා ඇති. ඒ එක්කම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ වගේ දෘෂ්ටියක් ගැනීමේ ආදීනවත්. ගාමිණී, දැන් යම් ශ්‍රාවකෙක් අර විදිහේ ධර්මයක් දේශනා කරන ශාස්ත්‍රූවරයෙකුගේ ශ්‍රාවකෙක් මොකක්ද යම් කෙනෙක් ප්‍රාණඝාතය කළොත් අපායට නිරයට යනවා කියන යනවා ඒකාන්තයි. සොරකම් කළොත් අපායට නිරයට යනවා. කාම මිත්‍යාචාරයේ හැසිරුනොත් අපායට නිරයට යනවා. බොරුවක් කිව්වොත් අපායට නිරයට යනවාමයි. එහෙම කියන ශාස්ත්‍රවරයන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්
මේ බොනේ ගැන කියෙන්නේ නැහැ නේ දෙපාරම කියුනේ නැහැ. මගරලා කියවද නැත්නම්
නැහැ නේ. එහෙම කියන ශාස්ත්‍රවරයෙක් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත් ශ්‍රාවකයා මෙහෙම කල්පනා කරනවා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ වගේ දෘෂ්ටියක් දරනවා. මේ වගේ මතයක් දරනවා. දැන් මම යම් ප්‍රාණඝාතයක් කරලා තියෙනවා. දැන් ඉතින් මම අපායට කැප වෙලා ඉන්නේ. එහෙම හිතන ශ්‍රාවකයා ඒ හිත අත්හරින්නේ නැතිව, ඒ දෘෂ්ටි අත්හරින්නේ නැතිව, ඒ වචනය අත්හරින්නේ නැතිව සිටියොත් ඇත්ත වශයෙන් අපායේ ගිහින් තිව්වා වගේ ඇත්ත වශයෙන්ම අපායට යන්න ඉඩ තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා.
ඔය එතන ඇත්තටම මේ අපායට යන්නේ සීල දෝෂ නිසා නේ, දිට්ඨිය දෝෂ නිසා. මේ සීලයයි දෘෂ්ටියයි දෙක තමයි කර්ණ මිත්‍ය සඳහන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. මේ මම සත්‍යයක් මරුවොත් අපාය යනවා කියන මරපේක නෙමෙයි ප්‍රයි කතා කරන්නේ. එතන සීලයට සම්බන්ධයෙන් මම මරුවොත් අපාය යනවා කියලා දෘෂ්ටියක් ගන්නවා. ගුරු රැකී පුතේ අහනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපායයි. දැන් බුදුරජාණන් වහන්සේ කියන එහෙම කැඩිච්ච කෙනා සීලෙත් හදාගෙන දෘෂ්ටියත් හදාගෙන යන්න තමයි බුදු රැස්වී දෙන්නේ. බුදු කෙනෙක් පාල වෙන්නේ. එහෙම එකක් අපිට උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ සත්‍යයක් මරුවොත් අපායයි. අනේ මට බැනලා තියෙන තරම් මේ ගෙදර ඉන්න කාලේ මොකද මම සාමාන්‍ය කුටුල්ලෙකුට හරි කැඩපලි විද්දොත් ඇහැට හරි වදිනවා. ආයේ කතා දෙකක් නැහැ. මාළු බිල්ලක් දැම්මොත් මාළුව ගිලලා නෙවෙයි ළඟින් කොක්ක වැදිලා ඉලලා එනවා. ඒක හරි පුදුම දෙයක්. මදු ගැහුවොත් ආයේ නැහැ හා වගේ හන්දි හතරටම වැදිලා බෙල්ලට වැදිලා මැරලා මං යනකොට ඉන්නේ. ආයේ මොකුත් නැහැ පුදුමාකාර පින්වන්ත අත් දෙකක් වඩති උනේ. උන්ටට try කරලා තියෙනවා. ඉතින්සා හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා කුටිත් කාලා තිනවා බැනලක් තිනවා ඇත්ත තමයි ඇත්තට අපි ගෙදර අනිත් උන් එච්චරම මං වගේ වලත්ත නැහැ ඉතින්සා මම පැහැදිලිවම අපායට යන්න දැන් උනත් මේ තරංග අහමින් ඇති සක් මේ කවුද යම රජු කෂුවර වෙනවයි කියලා අපි දැන් නම් එනවට බයත් ඇති ඉතින් ඒව හිටපු මට මේ වෙච්ච දේ මේ ඔය බණ ඇහුවේ ඇත්තටම මේ ඕක ඇහුවෙත් නෑ මම ඔය පොත කියවන්න පටන් අරගත්තේ ඔය පල්ලෙහා තියෙන කොපිය කියවලා පල්ලෙහාට බණට සූදානම් වෙන්න ගිහිල්ලා එහෙව් කෙනෙකුට අද මේ සන්තෝෂින් ඉන්න තියෙන මෙතන ඉන්න ඕන එක්ක කෙරවලදී කඩප්පුලිකම් මම කරලා තියෙනවා මම ඕන කෙනෙකුට ප්‍රසිද්ධිය අභියෝග කරනවා නිදහස් මන්දිරයට ගිහිල්ලා උනක් කියන්නම ඕන එකක් කියන්න බෑන මට කරලා තියෙන එක ඊට වැඩි ටිකක් මම කරලා තියෙනවා මේ බුදුහාමුදුරුවෝ ගන්න පුතේ තනික් අයට වැඩිය පොඩ්ඩක් ඉගෙන ගන්නත් තියෙනවා කරලත් තියෙනවා. එතකොට බුදුරජාණන් කියන සීලයටවත් සතාමරපු නිසාවත් නෙමෙයි අපායට යන්නේ. අරක නැවත ශීපත් කරමින් එයා ඒ දෘෂ්ටිගත වෙනවා. දිට්ඨින් චානුපගම්ම සීලවා. දස්සනේන සම්පන්නෝ. මේකට බුදු කෙනෙක් උපදිලා තියෙනවා. මේක වෙන් කරන්න තමයි බුදු කෙනෙක් ඉන්නේ. ඒක තමයි මේ කියන්නේ අප්‍රමාදාධිකරණ හේ අත්පහඳි අප්‍රමාදාධිකරණ හේතු යම් කිසි කෙනෙක් සිල්වන්ත වුණොත් මෙන්න ලැබෙන ආනිසංස. උපදින්නේ සිල්වන්ත වෙන්න ඕනේ නැහැ. උපදින්න සිල්වන්ත වෙනවයි කියන කතාවක් නෙවෙයි මේ කියන්නේ. දුස්සීලෙක් සිල්වන්ත කරන්න බුදුහාමුදුරු මේ සිල්ලුතුන් මගහරලා ඉමීට දුසිල්වන්තය අල්ලගෙන ඌට කරරත අත දාගෙන ඉමීට ඌ ඉස්සර අරගෙන ඇවිල්ලා සිල්ලුතුන්ට ඉස්සර තැනක තැම්පත් කරලා කියනවා පුළුවන් නම් වැඳපම් ඌට කියලා. කියොම් තාටියක් කියොම්.
ඔන්න ඒකේ ආදීනව පක්ෂයව දැක්කුවා අර විදිහට නියති වාදයක් හැටියට සැලකීමේ ප්‍රාණඝාතයක් කළොත් අපායට යනවා ඒකාන්තයෙන් කියන එක නිගණ්ඨ ධර්මයට අනුකූල එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න දක්වනවා ඒකේ අනිත් පැත්ත. ඔන්න ලෝකයේ තථාගත සම්මා සම්බුදු කෙනෙක් උපදිනවා. උන්වහන්සේ මේ විදිහටයි ප්‍රකාශ කරන්නේ. මේ තමන් වහන්සේ ගැනයි කියන්නේ. ප්‍රාණඝාතයට නොයෙකුත් ආකාරයෙන් ගරහනවා, නිନ୍ଦා කරනවා, ප්‍රාණඝාතය කරන්න එපා කියනවා, අදින්නාදානය කරන්න එපා කියනවා, කාම මිත්‍යාචාරයෙන් වළකින්න කියනවා, මුසාවාදයෙන් වළකින්න කියනවා. අන්නේ ශාස්ත්‍රවරයා
මේක ආතල් වැඩක් වුණා. අන්න එයි සංකතම සූත්‍ර පොඩ හොයලා අරගන්න මේ ඔගේ තියෙනවද සංකල්ප සූත්‍රයේ මේ මේ රෙෆරන්ස් පෙන්වනවද මොකද්ද සූත්‍රයේ තියෙන්නේ කියලා? එම් බලන්න දන්නේ නැණි. ඈ?
මුසාවාදෙන් වලකින්න කියනවා. අන්නේ ශාස්ත්‍රූවරයා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තු ශ්‍රාවකයා මෙහෙමයි කල්පනා කරන්නේ. මාගේ ශාස්ත්‍රූන් වහන්සේ මේවාට ගරහනවා ප්‍රාණඝාතය, අදින්නාදානය ආදියට. ඒක සුදුසු නැහැ. මා විසින් කරලා තියෙනවා යම් ප්‍රමාණයක්. අපි හිතමු ප්‍රාණඝාතය ගැනයි මේ පුජ්‍යලයා කල්පනා කරන්නේ. මේ මගේ ශාස්ත්‍රූන් වහන්සේ ප්‍රාණඝාතයට ගරහනවා. නමුත් මම යම් අවස්ථාවක ප්‍රාණඝාතයක් කරලා තියෙනවා. ඒක හොඳ නැහැ. නමුත් මා ඒ කළ ප්‍රාණඝාතය ගැන පසුතැවිලි වෙනවා නම් විප්පටිසාරි, ඒ ගැන පසුතැවිලි වෙනවා නම් ඒක නොකලා වෙන්නේ නැහැ. මා ඒ ගැන පසුතැවිලි වීම තුලින් ඒ කරපු දේ නැති කරන්න බෑ. එහෙම කල්පනා කරලා ඒ තැනැත්තා ඉදිරියට ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඒ ශික්ෂාපදය රකින්නවා. ඒ විදිහටම අනික් ඒවාත් මේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන්නේ. ඒ ශ්‍රාවකයා අර හතර ගැනම කල්පනා කරලා තමන්ගෙන් ඒක සිද්ධ වුණාට මොකද නියත වශයෙන් හිතන්නේ නැහැ අපායට කැප වුණා කියලා. අනාගතයට ඒ පිළිබඳ හික්මෙවෙනවා.
මහන්සිය නේ? හා? ජේදී වුණාට ගණන් ගන්න එපා.
ඔන්න ඊළඟට කරන්න තියෙන ටික බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ ශ්‍රාවක
මෙතනදී මම කියන්නම් මේ බාහගෙන ඉන්න එක තේරුම් ගන්න. එක තමයි ඒ අසිබන්ද පුත් ඇවිල්ලා කියන කතාව සත්‍යකමරුත් අනිවා ඒකට එකක් කියනවා යමක් වැඩිපුර කරනවාද එතනින් අනු තමයි තීන්දුව වෙන්නේ කියලා. කියන්නේ සත්තු වර්ණ වැඩි කෙනෙක් නම් අපායේ සත්තු මරන කෙනාගේ අපායයි. හොරකම් කිරීම වැඩි කෙනෙක් නම් හොරකම් කරන කට්ටියගේ අපායයි. ඉතින් ඕන කෙනෙක්ගේ හිත යන්නේ වැඩියෙන් කරපු අපාය යනවා අපායේ තීන්දුව වෙනවා කියලා. වැරද්දා නෝ බුදුන්ස කියන්නේ වැඩියෙන් කරන්නේ අපාය යනව නෙවෙයි. එතකොට මනස යොදා ගන්න බැරිද මම වැඩි වෙලා හොරකම් කරන බව ඇත්ත. සතු මනරට වැඩි හොරකම් කරලා තිනවා. කාමිතරද හොරකම් කරනවා. නමුත් හොරකම් කරන අපාය තියෙති මම හොරකම් කරන වෙලාව නෙවෙයි වැඩි. මේක මග ආරවල යන ඔතන තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙන්නේ. ඔතන තමයි ට්‍රික් එක. ඔතන ඩීල් එක කියලා කියන්නේ. ওই ඩීල් එක තමයි මේ දවස්වල යන්නේ. මේ පව් කරන්නේ නැහැ. එක කැවිල කියනවා තෝ මෙහෙම පව් කරලා තිය ආරුගේ මොලේ දන්න පටන් අරගන්න. ඊට පස්සේ දැන් කියපන් යන අපාය කියන්නේ සත්තු දෙවියන් මරලා තින්නේ හොරකම් කරලා තියෙති ආරු කියනවා මම හොරකම් කරලා තියෙනවා. ආ එනවා මේට ඵලයක්. කරයි. නාසි යුද්ධදී ජර්මන් කාරයෝ ඔක්කොම ගෙන කෝච්චි පිටින් ගේන. මුනිදියා බල ප්‍රශ්නයක් අහන. සන්තෝෂෙන් උත්තර දුන්නා නම් වං අතට යන්න කියනවලු. කන ගාට වෙලා ඊස බාන්නෙත් නැතුව රැවුලත් කපන්නේ නැතුව කෙර හොටු පරාණින්න ඕන දකුණු පැත්තට යන්න කියනවා. සේරම ඒ ගම සබන් කැල්ලක් දීලා යවනවා නාන්න. ගෑස් කාමරේට යවන්නේ. වං අතට යන මිනිස්සයා hina වෙලා නින්නේ. උහිනා වෙලා කතා කරන්නේ ඌ කතා කරලා මොන දොස්තර කන්දි උනා සත පහගෙන ඌ ගිල්ල වැඩට දාන. ආයෙසර කවදා හරි රැවුල කපන්නේ නැතුව හිටියනේ. අඬා වැටලා හිටියනේ ආයෙ දකුණු අත පැත්තට දාන. එච්චරයි. ඉතින් ඒ කඳවුරට ගියේ ගිල්ල වල මේ කතා කරන එක නා මට මතක නෑ මේ ඒ දොස්තර මාත්‍යගේ නම එයා සයිකියාට්‍රික් කෙනෙක්. ඊටසේ එතනම ඉන්න තව ජර්මන් කාරෙක් ජූ කෙනෙක් ඇවිල්ලා හරි අමාරු රෑ කඳුර කියනවා කිව්වොත් මරනවාමයි. හොරෙන් ඇවිල්ලා කියනවා මචං සන්තෝෂෙන් හිටපන් හරිද හැමදාම ඉස්සරවල බාපන්. උදේ සපත්තු ටික පොලිෂ් කරලා දාපන්. ඇඳුම් ටික හොදලා ක්‍රීස් එක දිලා මැදලා හිටපන් කණ්ඩ දෙන්නේ නැහැ. බල්ලු වැඩ කරනවා සන්තෝෂෙන් හිටපන් කියලා. එතකොට ඌ කියනවා මම ස්වභාවයෙන් මේම තමයි. එතකොටත් මම බේරිලා මගේ ගෑනිත් මරලා දරුවොත් මරලා හිරම් මරලා තෝ ඕන තැනකට ගිහිල්ලා තෝ සත්තු මරලා තියෙනවද කියලා නැතුව ඔව් මරලා තියෙනවා. හොරක ආපෝ කතා කරන දේ. හොරකම් කාමිත ගණන් ගන්න එපා ඉසේ පුරියම් පල්ලේ හරි කොහෙද නෑ දැකන් ඌ ඔක්කොම කුඩු. බොරු කියන කිව්වොත් බොරුවක්. මොකද්ද වැඩිම කරලා තියෙන්නේ ඔබ අන්තිම තීන්දුව කරගන්න. ඔය එකක්වත් මට ප්‍රමාණ කරන්න බෑ. ඒ වෙදි බෑ නොකරපු වෙලා වැඩි කියන එක මට මතක් වෙන්නෙත් නෑ. ප්‍රශ්න කරන එකට මතක් වෙන්නෙත් නෑ. positive thinking කියලා කියන්නේ කවුරු මොන જાතියෙන් අපි කියන්නේ BBC කයිල ප්‍රශ්න කරනවා කියලා. නැත්තම් බුදු බල සේන BBS එකෙන් කියලා ප්‍රශ්න කරනවා කියලා. ප්‍රශ්න කරන එක නෑ අහන්න ඕනේ. තමුසි කවුදෝයි මගෙන් ප්‍රශ්නයක් අහන්නේ. මට උත්තර දෙන්න පුළුවන්. උසාවියේ ප්‍රශ්න අහන විදිය මම ඉතින් දවස් තුනක්ම සාකච්ඡා කරා අපේ ලෝයත් එක්ක නඩුවක් කතා කරන්න හැටි තනිකර එතනදීම බොරුවක් කියවා ගන්නවා. ඉවරයි උසාවියත් ඉවරයි නඩුවත් ඉවරයි අරු ගස් වැඩි වෙලා ඉන්නේ සත්තු මරෙ වෙන්නේ නෙවෙයි නේ. ඒ බුදුහාමුදුරු කිව්ව ඉඳ නෙවෙයි නේ. කවුරු හරි ප්‍රශ්නයක් අහන සත්තු මරලා තියෙන ඔව් හොරග අපෝයෝ. ඒත් ඇරි වැත්ත මේත් ඇරි වැත්ත එහෙම ඇරි වැත්ත ගාවයි ලත් උතරන්න බොරු කියලා දිය. කොයි එකද වැඩි ඒක ඔයාම තීන්දුව කරන්න ඔයා ඕනේ අපායකට දාන්න මම දැන්නත් ඉන්නේ අපායි ඉතින් කිව්වොත් එහෙම නෑ ඔක්කොම කරලා තියද්දිත් බුදුන් පහල වෙලා ඉන්නවා ලෝකේ මම දන්නවා කරපු වැරදි ප්‍රමාණය හැබැයි කවදා හරි තේරෙනොත් වැරදි කරලා තියෙන ප්‍රමාණය අඩුයි කියලා එන සබ්බපාපසකරණම් කියන ගාතාව කියනකොට සන්තෝෂයක් එනවනේ පවු නොකරන විලා වැඩිනේ අපි කොහොමඩක්වත් එකෙක්කත් ඒ සන්තෝෂෙ පුත්තු විඳින්නේ නැහැ හැම වෙලාවෙම අර කරපු පාපයක් ගැන නැත්නම් ගෙදර ගෑනි කරපු පාපයක් ගැන නැත්නම් අලපු ගෙදර කරපු පාපයක් ගැන නැත්නම් ගියාත්ම කරපු පාපයක් ගැන කල්පනා කරගෙන මූණ අට කරගෙන එන ගාච්ඡ තොම් පිටිනියක් හදාගෙන ඉනවා ඉතින් එතින්ද අර යම් බහුලං කරෝති තේන තේන නීයාති කියලා කියන්නේ කොයි යකුසෙද වැඩි එනෝ අපාය තීන්ද වෙනවා වැරදි දෙවේ නම් වැඩි මොකද්ද තීන්ද වෙන්නේ එනං අතේ යාමෙද තුසිතෙද දිවිලෝ කොයි දිවිලෝකද කියන්නේ අපා කතාව නැහැ මෙතන ගෙනියන්න දාලා තියෙන කොහම කරුවත් අප කාපු එකගේ මොලේ දනවා ඒකාර කරපු අප වැරද්ද ගැනම කියෝ කියවා ඒකට කියන්නේ මේ දේවදාදී අදහසක ඉපදිච්ච මිනිස්සයාට කොච්චර බුද්ධහම කරුවත් දෙයියෝ ඩිස්ප්‍රූව් කරලා ඉවරයක් නැහැ දෙයිය කෙනෙක් නැහැ කියලා පෙන්නලා ඉවරයක් නැහැ වැඩේම මොනවා කිව්වත් කියන්නේ බලන්නකෝ අම්මත් මෙහෙම විශ්වාස කරනවා තාත්තත් විශ්වාස කරනවා මේක නැහැ නේ. උවි වැඩේම අර නැති දෙයියන් ගහ ගහ ඉන්න එක තමයි. අර ගෙදර කැලේ තියෙන මුවා වෙනුවට ගෙදර තියෙන මුවාවට තනනවා. අපිටත් ඇවිල්ලා කියනවා දෙයියෙක් නැහැ. ඉතින් අපිට ප්‍රශ්නේ නැහැ නේ. ඉතින් අයිය 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 හත් දෙයියනේ මේ රන්වල දෙයියෝ ඉන්නේ. එහෙම නැත්නම් මේ කතරගම දෙයියෝ ඉන්නේ. උගේ ගෑණි ඉන්නේ. දෙයියෝ නැත්තේ නැහැ. උඩ බම්බු ගහ ගන්න කියපන්. ඉතින් මාත් හරි වයේ දීව වෙන කතා කරනකොට හරි බයෙන් කතා කරලා සමහර එකව රෙකෝඩ් කරලා තියෙනවා හොඳට බී ලැබෙයි වෙලා දැන් දෙයියන් ඉංජු කියලා කතා කරන්නේ මේ ලොකු ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්වා මේ භූමියට එන්න එපා දන්නේ නැති කෙනෙක් අත තියන්න එන්න එපා මේව සෙල්ලම් කරන තැන නෙවෙයි දෙයියන් පඳුරුලන්න පඳුරු ගන්න තැන නෙවෙයි දෙයියන් ඕන නම් අපි කරන දේ සාදු කියලා පින් අනුමෝදන් වෙන්න කියවන් දෙයියෝ නෑ කියන්නේ නැහැ අපි ඔය ඉන්නයි කියන්නේ නැහැ මොකද උන්ද හිටියට පොළොව ගියවත් කරලා අපිට උවිලා දීලා තියෙන කවදාකවත් නෑ ඒව බොරු කතා ඉතින් සයි ලෝකේ අපි වැඩිපුර ඉන්නේ මේ පව් නොකරන තැන කියන එක අදහනවා නම් ඒ සතුටසේ අසුර කරන්නේ හිටපන් ඌ සන්තෝෂෙන් ඉන්නේ සතෙක් කැපුවොත් බොහොම සන්තෝෂෙන් ස්ටේන්ලස් ස්ටිල් බියක් කත්තක සරි කැපුවා ඉවරයි ආය කතා දෙකක් නැහැ වේවුල වේවුල කපන එක කපන එක සරි ආය ඌටත් කරදරයක් නැහැ බයෙන් බයෙන් කපන එක අරින් පොඩ්ඩක් කපලා බලලා ආිනු ආය අරු වැරෙන්ඩත් ඉස්සලා කියන කපනවා නම් කපපියව එක සරිට කියලා ඌ කියයි ඉතින් ඒක නිසා එක තමයි යම් බහුලං කරෝති තන් තන් නීයාති. වැඩි අකුසල යනෝ යනවා කියන එක තමයි ඕන කෙනෙක් ගන්නේ. අපාය කියන එක දැන් ඔතන ඥානන් සංසෙත් දාලා තියෙනවා. අපාය නෙමෙයි මේ කියන්නේ. වැඩිපුර කරන දේ අනෝ ඒ තැනට යනවා. ඒ ඩෙස්ටිනි එකට. දෙයාරෙව යූගෝ දෙයා යුවා. ඉතින් වැඩිපුර කරන්නේ පවු නැති වෙලාවක් නෑ ඒ අනෝ යයි. අපායටම නෙමෙයි. අපායට යනවායි කියලා කියන්නේ නැස්චාතාර්ථය. ඊට පස්සේ සත්පුරුෂය කල්පනා කරනවා මරත් කෙල වෙලා. අපි සත්‍යනාන්දෙත් කියනවා සත්තු මරන්න එපා හොරකම් කරන්න එපා කියලා. කෙල්ටවම් මරලා තියෙනවා. අනිවාර්යයෙන්. ඒක පාපොච්චාරණයක් කරන්න ඕනේ. ඒ පාපොච්චාරණය තමයි ජීවිතේ හැර උල්ලක්ෂේ. ඊටසේ අහන්න ඕනේ දැන් ඒ ටිකට යන්න හදන්නේ වේ. මෙහෙම පව් කරලා නැත්තම් වැරදිලා මම කියන හිත පිට ගියයි කියලා. හිත පිට ගිහිල්ලා පිට ගිය බව දන්නවා. දැන් ගුරුවරයා ගිහිල්ලා අහන්නේ කොහොමද? හිත පිට යන්නේ නැති වෙන තමයි වාඩි වුණේ. හිත පිට ගියා. දැන් ওই කතාව ගියා ආවයි කියනක ඔබ වහන්සේ කියපු නිසා නේ ඔය ප්‍රශ්නේ ඔච්චර බවණ ගණිසලා තිබුණ නෑනේ. දැන් ඔබ වහන්සේගේ උත්තර දෙන්නකෝ. ඕව සංගන්න කිව්වොත් කොහොමද වෙන්නේ? දැන් ආයි ගුරුවරයා කාට යන්නත් හොඳ නෑ. කමඨාන් සුද්ධ කරන්නත් හොඳ නෑ. කමඨාන් සුද්ධ කරන පොලිම ඉන්නකොට දත් ගලවන්න ඉන්නා වගේ දැන් දත ගලවයි දැන් දත ගලවයි කියලා කමඨාන් සුද්ධ කරන්න එන්නේ. තහන්න පුළුවන් නම් මට මෙහෙම සතියක් කියන එකක් තිබුණා. ඔබ වහන්සේ කියන සතියක් කොලා. කිරුවට අසතිය තමයි වැඩි. ඔක දැන් දන්නවා. හැබැයි දැනගත්තට අහන්න ඉන්න ප්‍රශ්න ආන තියෙන ඔබ වහන්සේ විතරයි. ඔබතුමා විතරයි. මෙන්න ඔබතුමාට ප්‍රශ්නයක්. මොකද්ද? අසතිය වෙච්චාම මොකද කරන්නේ? මරන්නේ? සතිය නිසානේ අසතිය ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වුණාට පස්සේ සත්තු මරපු කෙනා ගිහිල්ලා අහන ප්‍රශ්නේ නැත්තම් තමන්ගේ ප්‍රශ්න බුදුහාමුදුරුවන්ට ඉදිරිපත් කරන හැටි තමයි අපිට මේ අදාළ වෙලා තියෙන්නේ සිල්ලතෙකුට ලැබෙන ගුණානිසංස පහ. ඒකයි මම මේ අතරමැදට පැන්නේ කියලා බලමු තාටිය.
ඔන්න ඊළඟට කරන්න තියෙන ටික බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ ශ්‍රාවකයා එතනින් නවතින්නේ නැතුව තමා කරපු අකුසලය ගෙවා දාන්න කරන ඊළඟ උත්සාහයයි මේ පෙන්눔 කරන්නේ. ඒ තැනැත්තා ඒ ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතය අතහැරලා ඒ දස අකුසලයම අතහරිනවා. ප්‍රාණඝාතය, අදින්නාදානය, කාමමිත්‍යාචාරය, ඊළඟට බොරුකීම, බොරුකීම පමණක් නොවේ කේලම් කීම, පරුෂ වචන කීම, නිෂ්ඵල වචන දෙඩීම, ඒවායනුත් ඉවත් වෙනවා. වචනයෙන් කෙරෙන අකුසල් හතරෙනුත් ඊළඟට අවසාන වශයෙන් දැක්වෙනවා. අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියන විෂම ලෝභය, ද්වේෂය, ඊළඟට මිත්‍යාදුෂ්ටිය, ඒ දස අකුසලයම ඉවත් කරලා දස කුසල් මාර්ගයට අවතීර්ණ වෙලා සම්යදෘෂ්ටියෙන් යුක්තව සතිමත්ව ඊළඟට මොකක්ද කරන්නේ? අන්න එතනදි තමා ඔය මෛත්‍රී චේතෝ විමුක්තිය ප්‍රකාශ කරන්නේ. ඒ තැනැත්තා, ඒ ශ්‍රාවකයා අර අකුසල් ගෙවා දාන්න මොකක්ද කරන්නේ? මෙත්තා සහගතේන චේතසා ඒකන් දිසං පරිත්වා විහරති විපුලේන මහග්ගතේන අවේරේන අභ්‍යාපජ්ජේන. ඔය විදිහටම කියනවා, පුලුල් වූ, මහත් වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, පීඩා රහිත වූ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරවා වාසය කරනවා. එක දිසාවකට පතුරවනවා, දෙවෙනි දිසාවට පතුරවනවා, තුන්වෙනි දිසාවට පතුරවනවා, හතරවෙනි දිසාවට පතුරවනවා, උඩට යටට පතුරවනවා. අන්න ඒ විදිහට, අන්න එතනදී කියන්නේ දිසා වශයෙන්. අර චේතෝ විමුක්ති තත්වය දක්වා යන්න නම් මේ මෛත්‍රිය අප්‍රමාණව වඩන්න ඕනේ. අප්‍රමාණව වැඩීම තමා අර මෙතන අර මෙත්ත සූත්‍රයෙන් කිව්වා වගේ මෙතන තියෙන්නේ. එක් දිසාවක් දෙවෙනි දිසාවට, තුන්වෙනි දිසාවට, හතරවෙනි දිසාවට, උඩ යට සරස, මුළු ලෝකයේ කෙරෙහිම අප්‍රමාණ වූ, අවෛරී වූ, ඒකට කියන්නේ මහත්ගත සිත. මහත්ගත සිතක් වඩනවා. මෙතනදි මතක තියාගන්න ඕනේ, ඔය පරණ පොත්වලත් තියෙනවා. පරණ කියන්නේ නරකයි, මේ පරණ කියන්න නරකයි. මේ මෑත යුගයේ ඕවා තෝරන්න ගියාම තියෙනවා සීමා සම්භේද කියලා එකක්. සීමා බිනින්න ඕනේ කියලා සීමා හතරක් දක්වනවා. තමා, හිතවතා, මැදහතා, වෛරීකාරය කියලා. ඔහොම ආරම්භයේදී ඒක ගැන හිතයේදීම බොහෝ භාවනා යෝගීන්ට කරදරයක් බව අපට ප්‍රකාශ කරලා තියෙනවා.
මෙතෙන් තමයි ඇත්තටම ඥානදුන චෝකණු තමයි ඩයලොග් එකක් සාකච්ඡාවක් ආරම්භ කරන්න මං ගිය වෙලාවක මට එන්න කියලාද මං දන්නේ මං ගිය වෙලාවක කතා කරලා කිව්වා. මං කම මේක ඔයලා බලලා කියන්න මට කියන්න බෑ කියලා. දැන් මේ කතා කරන්නේ මම මේ මිත්‍යා චේතු විමුක්තිය ගැන. පස්සේ මං ඒකට පිටට යන්න ඕන මෙන්න. පස්සේ ගිහලා බන්ති ගුණරත්න හම්බෙලා මං කොසාංශ පොඩි ප්‍රශ්නක් තියෙනවා මට වෙනම වෙලාවක් හම්බෙන්න ඕනේ කියලා. මම මේ වයසක මිනිසයා නම් කියලා කමන්නේ නැහැ. මම කියන්නේ මෙහෙම කතාවක් ඥානන්ද කියනවා. ඥානදාමතුරු උභාන්තේ මොකද කියන්නේ? ඒක විසුද්ධි මාර්ගය කියනල්ලා මේ ඒ ගාතාව පෙන්ලා දුන්නා. විසුද්ධි මාර්ගයේ ක්‍රමයට ඥානන්ද සංසේ සමාන නැහැ. සබ්බාන්ති සානුප අන්පරිගම්ම වේචිතා හතර දිසාට බලුවොත් තමන්ට තමන් විතර ප්‍රිය කෙනෙක් ලෝකේ නැහැ. එතනින් තමයි මෛත්‍රිය පටන් ගන්න කියන්නේ. කියලා මල්ලිකා බිසව කොසල් රජුරණ කියපු ගාතාව කියලා කියනවා. මෙහෙම තමයි විසුද්ධි මාර්ගයේ වෙයි ඥානනන්දත් ආවට ගියාර කියන කෙනෙක් නන් නෙවෙයි. මේක තමයි මගේ මතය. මම අල්ගොරන හිටපු එක මම විනතක් වුණොත් නමට කියන්නම් කියලා. ඉතින් මං කව මලත් ඒ අදහස තියෙන්නේ. මොකද මම පඬිස්සවාංශේ ගාව භාවනා කරේ. පඬිස්සවාංශ කිව්ව ඉස්සල්ලාම මේ තමන් ඉඳගෙන ඉන්න එක සුවසේ වාඩි වෙන්න දන්නේ නැත්නම් මෛත්‍රී භාවනා කරන්න බෑ. එකෙමෙ මේ මමත් පව කරලා තියෙනවා. හැබැයි දැන් ඉන්නේ පව කරන්නේ නැති මාර්ගයේ කියලා තමන තමයි මේ ඉදෝර වෙලාවක වතුර බාල්දිය වක් කර ගන්නවා වගේ තෙමෙන්න ඕනේ. ඒ වගේම මේ වෙලාවේ මම ඒක නොකර හිටියානම් කක්ක වලේ තමයි. ඒකත් දැනගා. එතකොට මට එනවනේ. ඉතින් එතකොට මට මේ උගන්වපු ධම්මිගහමතුරු ගැන මට මතක් වෙනවනේ. ඥානරාම ස්වාමීන්, ඥානানন্দ ස්වාමීන්, පඬිස්සවාංශලා මතක් වෙනවනේ උන්වහන්සේලා නොරියෙන්නේ. මම අනිවාර්යයෙන්ම අර වදකකමන්නේ යන්නේ. ඉතින් එතකොට ප්‍රිය. මේ අතිප්‍රිය ගන්න එපයි කියලා කියනවා. අතිප්‍රිය සහය ගන්නව ප්‍රිය. ඊට පස්සේ මජ්ජත්. ඊට පස්සේ තමයි වේරි අතිප්‍රිය සහය කියන්නේ. මොකද ඒව කාමයේ බන්ධල වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ ඥානද සංස්කෘතිය එහෙම වන්ති ભેද කරන්න එපා. සම්බන්ධිතං අනුපරිගම්ම චේතසා කියලා කියන්නේ හැම පැත්තරම සමෝසේ මෛත්‍රිය වඩන්නේ කියන ඒ පොයින්ට් එක උතන ටිකක් හයිලයිට් කරනවා. ඒක තමයි බණේ තියෙන පෙන්නන්න දෙන කාරණා. හැබැයි ඒක මේ පන්තිල් වලට සම්බන්ධ කතාව නෙවෙයි. හැබැයි ඒ දක්වා යන කතාව හරි වටිනවා. ඉතින් ඒක ඔය සීමා සම්මුතිය සීමා සම්බේධනයේ කියන එක ඥාන රාමස්වාංශගේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ පෙන්වන්නේ වැරදි තැනක. මම ඒක කියවලා මං ගිහිල්ලා කිව්වා ආර්ය සීල ස්වාමීන් වහන්සේට, ස්වාංශ මෙතන මේ මෛත්‍රී භාවනාව බොහොම ලස්සනට ඥානස්වාංශේ ඥාන රාමස්වාංශේ පෙන්නනවා. හැබැයි මේ සීමා සම්බේධනයේ පෙන්ලා දීලා තියෙන්නේ වැරදි හක්කේ ගහලා තියෙන්නේ වැරදි තැනක් කියලා. මටත් නම් ආයසුන් ඔක දැකලා තිබුණා. ඉතින් අපිට බෑනේ මොනවත් කියන්න. ඥානාරාම ස්වාමීන් වහන්සේනේ. ඒක තමයි විවේචනය කරන්නේ. අතීත පොත්වල නෙවෙයි වර්තමාන පොත්වල පවා මේ සීමා සම්බේධනය කියන මම මධ්‍යස්ත ප්‍රිය අතිප්‍රිය සහායක වේරි. එම සීමා සම්බේධනයක් කරලා පහසුතැනින් පටන් ගන්න පතුරවන්නේ කියලා කියනවා. ඉතින් ඔය මම ඒ ගණ්‍යාද දැන් මගේ පැනට මේ විදිහට අර ඔක්කොට මේක සැරේමයිටි කරන තුව තමන්ට කරලා ඒක බෝ වෙලා යනකොට මධ්‍යස්ථායට ප්‍රියායට යන්නේක සාමාන්‍ය ප්‍රායෝගිකයි ඉන්ටර්පෝන කඩදාසියකට පෑනක් තිබ්බම තිබ්බ තැන ලකුණක් එනවා. තියාගෙන හිටියොත් ඉන්ටර්පාර පැතිරෙනවනේ. දිගට දිගට යනවා ෆවුන්ටර් පෙන් එකක් තියා හිටියොත් ඒක තමයි ක්‍රමය. ඒකට ඉන්ක් ඩ්‍රොප් සිස්ටම් කියලා කියන්නේ. තින්ත බින්දුවක් දාපම ඒක පැතිරෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි ලෝකේ තියෙන දහසකුත් අරමුණු සියල්ලම සතිමත් වෙනවට වැඩිය නම් කරලා ධර්මුණකට ඉස්සලාම හිත පොවා ගන්න ඕනේ. ආනාපානෙට ආනාපානෙට හිත පොවල අනිත්‍යව නැතිකරන්න ආනාපානෙ නම කියලා කතා කරනවා. ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස වම දකුණ වම දකුණ. එතකොට අපි ඒකේ හොස්ස උලනවනේ තියලා උඹ උලලා වම දකුණට ආනාපාස ගියාට පස්සේ හිත පොඩ්ඩක් ඉස්පාසිනවා. අනේ යන්තම් දැන් සතිය පිහිටියා. දැන් නම් දන්න ආස්වාසෙනුට ආස්වාසෙ ප්‍රසවාසෙනුට ප්‍රසවාසෙ කියලා දැනගත්තට පස්සේ ඒ හිතේ ඇති වෙන තත්ත්වෙට කියනවා මයින්ඩ් ස්පේස් කියලා. හිතේ ටිකක් ඉඩක් එනවා. දැන් මට ඉඳගෙන ඉන්න පුළුවන්. ආස්වාස ප්‍රසවාසෙ ඉන්න පුළුවන්. එහෙමනම් මට වැඩියෙන් ඉන්නේ සද්ද බාධාවද කියලා පොඩ්ඩක් අල්ලපු ගෙදර ගැන පොඩ්ඩක් බලන්න පුළුවන්. වේදනා බාධාද? හිතවිලි බාධාද කියලා ආනාපානේ ඉඳගෙන පොඩ්ඩක් ඒ බලනවා වට පිට බලනවා ඒ හැටි. එතකොට යා සතියෙත් ඉඳගෙන අරමුණෙත් ඉඳගෙන මං ඉන්නේ මොන වගේ තැනකද කියන වගේ දනවා. ඒ වගේ තමයි මගෙන් පටන්ගෙන මධ්‍යස්ත ප්‍රිය අතිප්‍රිය සහායක අවේටි යන පැතිලා ගියාට අන්තිමට නොබෝ කාලෙකින් අර මූල කර්මස්ථානේ අමතක වෙනවා. මෙනෙහි කිරීමත් අමතක කරනවා. මූල කර්මස්ථානේත් අමතක වෙනවා. ඉතින් එතෙන්ද යනකම් අර ක්‍රමානුකූලව යන ගතිය රේඛීය ක්‍රමය තමයි මහසි ක්‍රමය කියන්නේ. මාචි බාන කරපිට මෙනෙහි කිරීම බා දැම්මා. පාවොක්සයිඩ් මෙනෙහි කිරීම පෙන්වන්න බෑ. ඥානানন্দ සාංශකේ තියෙන විදර්ශනා භාවනා විදසුණු උපදේශ කියලා පොතක්. ඒකෙත් මෙනෙහි කිරීම නෑ හැබැයි යාන්ත්‍රණය පෙන්ලා දීලා තියෙනවා. ඊට වෙදී පොඩ්ඩක් ඕෆ් කියලා තියෙන ඕකෙදී මොන වර්ගයක්වත් මෙනෙහි කරන්න බෑ සීල සත්‍යන්නේ මෛත්‍රී කරන්න කියලා. ඉතින් ඒක හොඳයි සාමාන්‍ය ධානය මට්ටමට ගියේ නැත්තම් ආර්ය පුද්ගලිකට පුළුවන්. නමුත් පණන් ගන්න එකන ඉසලා පහසු ගලක් පලනකොට පහසු තැනින් පලාගෙන එපා ඉදිරියට යන්න. දරයක් පලනවා නම් මරේට එපා ගහන්න. ගැටයක් තියෙන තැන පලන්න ගත්තොත් හොම්බකට රිවර්ට් වෙනවනේ හනුමතර පැලුව වගේ වෙනවා. අන්නේ මරේ යල්ලන තැන පිළිබඳව මගේ ඥානানন্দ සාංශගේ මතභේදයක් තියෙනවා. හැබැයි හැමස්තයක් වශයෙන් ওই බණ ටික හොඳයි නැද්ද මං අහන්නේ.
ඒකයි අපි කියන්නේ ඒ ක්‍රමය හොඳ නැහැ කියලා ආරම්භයේදී. බුදුරජාණන් වහන්සේ දැක්වූ ආකාරයට පොදු වශයෙන් විග්‍රහ කරනවා මිසක් පෞද්ගලික වශයෙන් තමන්ට ඉස්සර වෙලා මෛත්‍රිය කරලා තමන්ගේ හිතවතා ඊළඟට ඔහොම වැටකඩලු හද හදා කඩන්න ඕනේ නැහැ. තියෙන වැටකඩලු කඩාගෙන යන විදිහට හතර දිසාවටම පතුරන එකයි මෙතන කරන්න තියෙන්නේ. ඒ හතර දිසාවට පැතිරීම තමන්ගේ හිතට නිසි ආකාරයට ගැලපෙන ආකාරයට අපි උපමාවල් කිව්වොත් මේ විදිහට කරන්න පුළුවන් කෙනෙකුට. දැන් බොහෝ තැන්වල කරන්නේ මේක වචනයට නගලා නැගෙනහිර දිශාවේ යම් සත්වයෝ වෙද්ද බටහිර දිශාවේ දකුණු දිශාවේ උතුරු දිශාවේ එහෙම ඒක නිකන් වචන මාත්‍රයක් වෙනවා. එහෙම නොවේ. තමන් ඉන්න ඉරියව්ව ගැන සලකලා බුදුරජාණන් වහන්සේ මෙතන කිව්වේ ඒකං දිසං. එක් දිසාවක් කියනකොට එතකොට පළමුව තමා ඉදිරිපිට තියෙන දිසාව කියා හිතාගන්න පුළුවන්. ඒ දිසාව දෙවෙනි දිසාව තුන්වෙනි දිසාව හතරවෙනි දිසාව අන්න එහෙම තමන්ගේ තමන්ගේ ප්‍රත්‍යක්ෂයට ගෝචර වන ආකාරයෙන් දිසාවලට මේ මෛත්‍රී සිත විහිදුවා හැරීමයි.
ඥානන්ද සාංශ කියනවා විඳගත්තාම මේ කකුල් දෙක යන්නේ අංශ කණුවටනේ. මේක තමයි ඉස්සරහා දිසාව. මේක මේ පැත්තට යන්නොත් මේ පැත්තේ අංශ කණුවෙන් ඉතුරු හතර දිසාව කියලා ඔකට තව ටිකක් විස්තර කියනවා. ඉතින් මම මේ පැත්තට යන්නේ නැති නිසා මයිත් එක වැඩිපුර සාකච්ඡාට ගියේ නෑ. තෝත්ම එක එකනා කියන දේවල් අහන්න කියලා මට බැන්නා. ඊට පස්සේ මම බන්දි ගුණරත්න හම්බෙලා ගිහලා බිකු බෝති හම්බෙලා ඒත් වෙන සාකච්ඡාවක් ගියේ. නමුත් මම මේක දැම්මා. ඊට පස්සේ කිව්වා මේ එහෙම අදහස් තුන දෙකක් තියෙනවා තමයි. හැබැයි අපි තේරවාදී සම්මතේ පිළිගන්න අපි බුද්ධඝෝෂ ආචාර්ය වහන්සේ කියන දේ ඉස්සලා Tamanට පටන් ගන්න තමයි කරන්න කියලා ඒ ශාංශෙත් අර බන්දි ගුණරත්නව අනුමත කළා. ඊපස්සේ ඔක්කොම ඉවරලා රවුම ගාලා බණ්ඩිත ශාංශි ගාවට ගිහිල්ලා මම කව ස්වාමීන් වහන්සේ මෙන්න ඉන්දි ඉස්සලා මට නිකන් ගෙදර වැඩක් දුන්නා. මගේ ගුරු ආමතුරු ඔබ වහන්සේ දන්නේ මම මේ කට්ටියන් ඇහුවා මම ඔබ වහන්සේගේ අදහස විමසනවායි කියලා. එතකොට මම පණ්ඩිත ස්වාමීන් වහන්සේ ආයෙක ඔය 524ම කරලා තිබුණා. මෛත්‍රී භාවනාව මේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ දෙක ගොඩක් කරලා ඊට පස්සේ කිව්වා ඉතින් මේ නම කරලා තියෙනවනේ කියලා දීලා තියෙනවනේ. මොකද කියන්නේ? මොකද මට හරි ගිය ඉස්සලා මට කරගන්න එකෙන් තමයි. ඉතින් ඒක අපි දන්න ටික කියමු කිව්වා. ඒකම තමයි මල්ලිකා බිසවත් කිව්වේ ලෝකේ කවුරුත් දියා බැලුවත් Tamanට Taman විතර ප්‍රිය කරන කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ. නමුත් බිම්බිසාර රජුගේ හිටියේ මල්ලිකා බිසව කියයි කියලා බිම්බිසාර රජුරෝ තමයි ප්‍රියම කෙනයි කියලා. එහෙම කියනවා නම් පචයක්. කොයි දිශාවේ පරික්ෂා කළුවත් මට මං විතර ප්‍රිය කෙනෙක් නැහැ. එතනින් පටන් අර ගන්නවා කියන එක ඉතින් පොඩි සෙල්ලම්පත් වීමක් තමයි. ඊට පස්සේ මං ඇවිල්ලා ආයෙත් ගිහිලා ඥානන්ද සංසය හම්බෙලා මං ගවමනා ගියා. ඔය තුඹ ලෝක වැටේ ඇවිදිනවා මම නැහනේ. මම එකතන ඉන්නවා මගේ වැටේ ලෝක ඇවිදිනවා කියලා මට ඉතින් කිව්ව මං හොඳයි හොඳයි දෙන්නම කරන්න එකමනේ කියලා. මං කිව්වා මේ ආවලා හම්බුණා. ඒගොල්ලෝ ඔක්කොම දරන එක මතය. උඹට මෙච්චර මං වගේ ගුරුවරෙක් ඉඳද්දි ලෝකේ වැටේ යන්න ඕනද ඔය ප්‍රශ්නේ උත්තරේ හොයන්න මං කිව්වනේ කිව්වා. ඉතින් මට කියන්න දුන්නා ලෝක වැටේ ගිහිල්ලා ආවිල්ලත් ඔබ අන්ති කියන්නේ මං අහන්නේ නැහැ කියන එක. ඒක දන්නවා. ඒ සංසි මම හොඳටම දන්නවා. ඒ සමයිත් එක ඉස්සෙල්ලා දාලා බලුවා තමයි ටිකනට මෙහෙම දිශාව මේ ටෝච් එක ගහගෙ මේ පැත්තට යනවා මෛත්‍රිය. ඊග පැත්තේ මේ පැත්තට කියලා කියයි. ඉතින් මට ඒක එච්චර නිකන් එච්චර හොඳ මොඩල් එකක් නෙවෙයි. ඔය ඇත්තටම මෛත්‍රී කරනකොට අවීරෝහෝමි අභ්‍යාපජ්ජෝමි අනීගෝමි සුඛී අත්තානම් පරිහරාමි. ඊට පස්සේ 12 ජාතියක් සත්තු පෙන්වනවා. ප්‍රියාප්පිය මදහත් දිග කොට ආදිවාසී. ඒකට 12ක් අත 48යි. ඒ 48 දස දිශාවට යනවා 480යි. ඊට පස්සේ තමන්ගේ පැත්තට 480යි. නෑ 48යි. ඒකට 480 48 524ක් එනවා. ජෝයි 524ම කරන්න ඕනේ පණ්ඩිත සාරික. යකාමාවක් තමයි. මිනිස්සයා යකාමාවක්. හැබැයි මෛත්‍රී භාවනා ටික කරලා තියෙනවා. ඉතින් ඒක කියලා දෙනකොට එක එකට දවස් ගණන් අරගෙන හොඳට භාවනා කරුවට පස්සේ ඔය ටික කියලා දෙනවා. ඉතින් එතකොට නිකන් අමුතු ලෝකයක් නිකන් වාහනේට ග්‍රීස් කරා වගේ උන්ටට ලීසි දාලා වගේ දුවනවා. ඉතින් ඒ දේ කරනකොට මගෙන් තමයි පටන් අරගන්නේ. ඉතින් එතකොට ඒ තියෙන ඒ දොළොස් ආකාරය අභ්‍යාපජ්ජෝමි අනිගෝමි සුඛියත්තාන ප්‍රේමකේන හතර පුදුමාකාර අර්ථ ඡායාවල් පෙන්වනවා. ඇයි අවේරෝහෝම් කියන්නේ ඇයි අභ්‍යාපජ්ජෝම් කියන්නේ ඒ එකට විස්තර දෙනවා. ඒක හරි විචක්ෂණයි. ඉතියා බුරුමේ පුදුම විස්තර වශයෙන් තියෙනවා. ඒක ලියවිලා තියෙන හොඳ වෙලාවට සුජීව හාමුදුරුවෝ පොතක මයිලංගේ පිටපත තිබුණා. මම කාටදෝ දීලා ඒක නැති වුණා. පස්සේ මගේ ෆොටෝස්ටැට් එකක් ගෙනත් දාලා තියෙනවා හතර බ්‍රහ්ම විහෙරණ කියලා. මම හිතන්නේ මේ හෙට අද 14නේ. ඔව් අද තියෙනවා අද 14යි. අද තියෙනවා අපේ ඥාන මේ ධම්මික ස්වාමීන් වහන්සේගේ බණක් servants of buddha කියන එකේ ඒ ස්වාමීන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ ගැන කතා කරනවා කියලා තියෙනවා. ඉතින් මට මනෝරි කතා කළා ඔබ වහන්සේ නිකන් ලොග් වෙලා හිටියත් ඇති ඒ වෙලාවේ ධම්මික හාමුදුරුවෝ හරි සතුටු වෙයි කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මොන හරි මෙච්චර දුර යයිද දන්නේ කොහොමද කියන්නේ කියලා. එතකොට මේ මෛත්‍රී කරනකොට අවීරෝ හෝමි කියන්නේ ද්වේෂ චරිතය. අභ්‍යාපජ්ජෝ හෝමි කියලා කියන්නේ ව්‍යාපාද ලිඩ රෝග සහිත කෙනා. අනිගෝ හෝම කියලා කියන්නේ මානසික ලෙඩ රෝග තියෙන. සුඛී අත්තානම් පරිහරාම කියන්නේ ප්‍රඥා චරිතය. ඒ චරිත හතරට තමයි ඔය හතරක් දීලා තියෙන්නේ. ඒ හතර දීලා හිත ප්‍රිය මදහත් ආදි වශයෙන් 12කට කඩනවා. ඉතින් ඔය හැම එකකම අර්ථ ඡායා කියලා දෙනවා. ඒක හරි නිකම් කප කපා බෙද බෙදා බෙදිලක්. ඉතින් 아무තු මේ ඕජාවක් තියෙනවා ඒකේ. හැබැයි ඉතින් මෛත්‍රිය තමයි. ඥානන්ද සාංශ කියන්නේ ඔක්කොම කඩ කඩා වෙන් කර කර එක එක මෛත්‍රී කරන්න ඕනේ. කප කප වෙන් කර කෑලි කෑලි ගන්නවා සමස්ත තේ කරන්න කියලා. ධර්මානුකූලව හරි. නමුත් අපිට බැස ගන්න මාර්ගයක් නැති වුණොත් කොහෙන් හරි මුරුදු තැනකින් බැහැ ගන්න ඕනේ නේ. අන්නේ කතාව තමයි මේ මෙනෙහි කිරීම හරහා කායනුපසනාව හරහා බැහැ ගන්නවා. පහසු අරමුණකින් බැහැ ගන්නවයි කියලා යථාපාකටන් විපස්සනා බිනිවේසෝ කියන්නේ. අන්න ඒ කතාව ඥානන්ද සාංශ උඟාවක් සමස්තයක් වශයෙන් බැලලා එහෙම කඩ කඩ බෙල බෙදා කරන්න ඕනේ නෑ. මුළු ඉදලම එකට කඩන්න පුළුවන් නම් ඒ කూరు කూరు ගලවලා කඩන්න ඕනේ නෑනේ. කూరు කూరు කඩල්ද වෙන්නේ කඩන්න බැරි නම්. ඉතින් කට්ටියට මෛත්‍රිය තියා මේ ගෝල් ෆේස් කියලා ගා ගන්න සයිස් එක තියෙන්නේ. එතකොට කොහෙද මේ මෛත්‍රිය කතා කරන්නේ? ඉතින් ඒ නිසා කියන එන ගෙදරටලා ඉඳගෙන ඉරටු කూరుක් හරි කඩපන්. ඉතින් ඒ දෙක අතර මතභේදයක් තමයි උතන තියෙන්නේ. නමුත් මං හිතනවා සංකදම සූත්‍රය තව කෑල්ලක් ඉස්සරහට තියෙනවා කියලා නැද්ද? දිගටම යන්නේ දැන් මෛත්‍රී භාවනාවද? එතකොට මට කියන්න ඕනේ කාරණා ටික තමයි නිගණ්ඨනාත පුත්තත් බුදුචාන් වහන්සේත් පංචිල් පද අතරින් පහක් හතරක් පැහැදිලිව පිළිඅරන් දෙබිලා තියෙනවා. ඒ සමේ පංචිල් පද පහ කතාව බුද්ධඝම කතාවක් නෙවෙයි. ඒකේ සුරාමේරේ කතාව නෑ. සුරාමේරේ මොකද්ද? ඒක අපි දවස පුරාම ඉන්නේ මදේට ප්‍රමාදෙට ලක් වෙලා. බිව්වත් නැතත්. ඒ නිසා ඒක නම් යම් බහුලං කරෝදී තන් තන් නී යාති කියන විදිහට සත්‍යමත් නැති කෙනා වැඩි හරියක් ඉන්නේ බීලා. ඒක ගැන දන්නකොට තමයි අපිට තේරෙන්නේ කුමන නැටුම් කෙලි කවට සිනාදා. ඒ නිසා ධම්මික ආමරෝ කියන සත්තු මනසට අනුකම්පා කරන්න පුළුවන්. වරකම් කරන මනසට අනුකම්පා කරන්න පුළුවන්. කාමීත්‍යචාරය කරන මනසට අනුකම්පා කරන්න පුළුවන්. බොරු කියලා බොන මිනිස්සුෙකුට නම් මම කතා කරන්න යන්නේ නැහැ. කියලා වැඩක් නැහැ. එවන් සෑමේ බීල නැතුවත් මදේට ප්‍රමාදයට ලක් වෙලා ඉන්න මේ අමන જાතිය තව මත්පැන් හරහා මුළු ආගම් පැතිරෙවීම ඕක හරහා. ලංකාවේ ආගම් පැතිරීමේ ව්‍යාපාරේ එකක් තමයි ওই මත්ද්‍රව්‍ය මත්පැන්. අදත් එහෙම. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉවගෙන කිසියම් තැනක එහෙම සම්බන්ධයක් නැහැ. හැබැයි මේ මජ්ජපාන ආච සංයමෝ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ මංගල සූත්‍රයේ. මත්පැන් නොබොනවා කියන කතාව නෙවෙයි, ඒකේ සංයමයක් කරගන්න කියලා. ඒකට අර්ථකථන දෙන්න බෑ තේරවාදෙට. ඒ වගේම ආජීවට්ටමක සීලිත සුරාපන්නේ නැහැ. ඒකට තේරවාදී උත්තරයක් දෙන්න යන්නේ නැහැ. පණ්ඩිත ශාන්ති කියනවා ඒක කාමීත්‍යචාරයට වැටලා තියෙන කියලා. මොකද අපි කොයි වෙලාවෙත් බීලා ඉන්නේ. අපි මොකද්දෝ මදේකට මොකද්දෝ පමාදේකට අහුවෙලා. ඉතින් ඒක නිසා ඒ ශික්ෂාපදයේක සම්බන්ධ වෙලා නැත්තේ ඒ වගේ ගැඹුරකින්ද මොකද්ද කියන දන්නේ නැහැ. කෙසේ නමුත් නිගණ්ඨනාත පුත්තයි බුදුරජාණන්සේ එකම ශිල්පද තමයි කරලා තියෙන්නේ. දැන් බෞද්ධයා කරන්නේ නිගණ්ඨනාත පුත්තගේ ධර්මයේ තමයි. සතෙක් මරුවොත් අපාය යනවා කියලා ඉතින් ඒකෙන්ම කල්පනා කර ඉඳලා අපාය යනවා. බුදුන් ඉපදිලා ලෝකේ ඉන්නවා. එහෙමනම් මෛත්‍රී කරපන්. හොරකම් කරලා තිනවන නම් දානෙ දීපන්. කාමීත්‍යාචාරය කරලා තිනවන නම් කාමවස්තුන්ට අරසාව දීපන්. බුරු කියලා හිසචින පරිසවච බැන්නම් කටපුක වහගෙන හිටපන්. එච්චරයි කියන්නේ. කට වහගෙන හිටපන්. ඇත්ත කතා කරන්න බැන්නම් කට වහගෙන හිටපන්. ඉතින් ওই ටික තේරුම් ගත්තේ නැත්නම් ඉතින් කියන්නේ තියෙන මදේට ප්‍රමාදයට ලක් වෙලා. ඉතින් ඒක නිසා අද විතර මේ අනිශ්චිතතාවයක් තියෙන වෙලාව විතර මේකට අදාළ කාලයක් නම් මං කියන්නේ විශේෂයක් නෑ. අද හුන්නටම කැපිපේන වෙලාවක්. ඔය එක එක බයිලා කියන කට්ටියට එතන එතනම පරිසම්දෙන හැටි. ඒ වගේම මේ බණ භාවනා කරන අයට හුලඟක්වත් කරදරයක්වත් මැස්සෙක්වත් නැති හැටි. මම හිතන්නේ ඒක කියන්න වටිනවා. මේ කියන්න වටනා නිසා වෙසක් පණ වීඩියක් නිකුත් කරන්න ගියා. මම පළවෙනි වාක්‍ය ලිව්වා මේ 2564 ගත වෙච්ච වෙලාව අපි තාම ජීවත් වෙන බව කියතයි කියලා. ඒක ලොකු වික්‍රමයක්. මේ පණ තියෙනවා අපි සාක්ෂි වෙනවා කියන එක ලොකු දෙයක්. මොකද මිනිස්සු ඒ තරම්ම දැවිලා ඉන්නේ 2012 කට්ටියක් මැරලා ගියා ලෝක විනාශය කියලා. දැන් කට්ටියක් මැරෙනවා කොරෝනා කියලා. තව කට්ටියක් මැරෙනවා අත්‍රික උද්දමනයි කියලා. තව කට්ටියක් මරන යුක්‍රේන් යුද්ධය කියලා. নানা ආකාර දේවල් වලට පැලෙයි පැලෙයිනේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේ මේ අවුරුදු මම 70ක් කොහම හිටියයි කිව්වා මම හැමදාම හැන්දාවට සිංහයෙකුසේ දැනි කියලා කියන අවුරුදු 70ක් හිටියා. තොපිට තව ටික කල්යයි. සෙල්ලමක් නෙවෙයි ජීවත් වෙනවා කියන එක. ඒ කියන්නේ මදේට ගිහිල්ලා නැහැ, පමාදේට ගිහිල්ලා නැහැ, මම එච්චරයි. ඉතින් අන්නේක කියා ගන්න පුළුවන්කෝ මම කියන ලොකු දෙයක් කියලා. ඉතින් ඒකේ ශික්ෂාපද සම්බන්ධයෙන් ඔය මුකුද අපි කියන්නේ මේ මූලධර්මවාදීන් එහෙම නැත්නම් සදාචාරවාදීන් කන්නිකර මහායාන බුද්ධ ආගමේ නැත්නම් මහායානටත් වැඩිය මේ නිගණ්ඨනාත පුත්‍ර තමයි අදහන්නේ. අසිබන්ද පුත්තගේ කට්ටිය. ඒගොල්ලෝ තමයි අපිට ඇවිල්ලා කියන්නේ සතෙක් මරුවා නම් එන්න එපා අපිත් එක්ක, සකන් කරුවා නම් එන්න එපායි කියලා. නෑ එහෙම ගන්න නෑ. සතෙක් වරන මරින් මචං මාමුදේ නාන්න යන්නේ සත්තු මරුණා උඹට තියෙන වෙනම බේත්පන්තියක් එකේ බීපන්. එතකොට ඕකේ තියෙන අන්තිමට. එතකොට මේ මිනිස්සයා අර මෛත්‍රී භාවනා කරනකොට මේ සබ්බන් දිසා හැම දිසාවටම මේක පරණය කියලා කියන්නේ පැතිරෙනකොට මුළු ලෝකෙම අතරගත්ත නෙල්ලි ගෙඩියක් වගේ තමයි තේිනව සීලුම සත්‍යෝ ආදරයට කැමති. උඹලගේ ඇති වෙන්න ආදරේ තියෙනවා ඔක්කොටම ප්‍රේම කරපන්. වර්ග කරන්න යන්න එපා. අතරගත්ත නෙල්ලි ගෙඩියක් වගේ. ඒක කියනවා අසිබන්ද පුත්තට යම් දවසක සතින් මරපු කෙනෙක් දැනගත්තොත් එයා මැති සතු මැරලා තියෙනවා. බුදුන් දැක්ක ධර්මයේ දැක්ක සංඝයා දැක්ක සීලය දැක්ක මම පුළුවන් තරම් ඊට පස්සේ අබේ දාණය දුන්නා. නැත්තම් මෛත්‍රී දුන්නා. දුන්නට පස්සේ මට දැන් මරපු සත්තු ගන්නට වැඩිය අබේ වැඩි වෙලා තියෙනවා. මෛත්‍රී වැඩි වෙලා තියෙනවා නේ මනස තටු වෙන්න පටන් අරගන්න. කොච්චරද තටු වෙනවා කියනවනම් කන්දක් උඩ නැගලා හග්ගෙඩියක් පිඹිනකොට කොච්චරක් දුර පැතිරෙනවද ඒ තරම් ඒ මනසට අපාය යන්නේ හෝ දිවිලෝකයට යන්නේ ඉස්සලා තේරෙනවා. සතුන් මරපු නිසා මම මිනිහෙක් වුණා. ඒක තමයි අශෝක රජුරන්ට උඩේ කාලිංග යුද්ධයේදී උන්ටෝම සත්තු මෙරුවා නිග්‍රෝ සාමණේර ගිහිල්ලා කිව්වා අපි කෑවොත් මොළේ දනවා බුදු කෙනෙක් ඉන්නවා පුළුවන් නම් අබේ දීපන්. පැසි මුළු රට පුරාම ගස්කස් ගානේ ගල් ගන්න ගානේ මාඝාත නීතියක් දැම්මා. මාසේ මේ දවස්වල කිසිම සතෙක් මරන්න බෑ. මේ ඔක්කොම සත්තුන්ට අබේ භූමි. මෙව සත්තුන්ට ලෙඩෙච්චාම ඉස්පිරිතාල කියලා හරි ගස්සලා දෙන්න තරමටම ලෝකේ එකම රජුරෝ අශෝක රජුරෝ. මොකද අර කාලිංග යුද්ධයේ දරුණුකම් දුටුගම රජුරෝත් කැති ගෑවා කාය කිසිම සීමාවක් නැතුව පස්සේ දුට්ටගාමිනී ලංකාවේ හොඳම බෞද්ධ රජුරෝ බවට පත් වුණා. ඉතින්සම මගේ බචලත් කියන්නේ මේ කඩප්පුලියන් විතරයි විපස්සනාව හරියන්නේ කියලා වෙනම න්‍යායක් දාලා තියෙනවා. මොකද මගේ සීනිය බැච් එකෙත් හිටම කඩප්පුලියා පුතුමාකාර විපස්සනාවක් කියලා දෙන. ඉතින් උන්ට සැකයි මේ බොරුවද කරන්නේ කියලා. දැන් අපි ඔය කිසිම කෙනෙක් වගේ සුද්ධ චරිතයක්වත් කිසිම කෙනෙක් වගේ නිකන් සාදු චරිතයක් නෙමෙයි තියෙන්නේ. එimhe සාදු චරිතයක් නැහැ කියලා කියන්න බෑ. හැදිච්ච ගෙදර නැ හැදිච්ච එක කියන එක නම් මට ගැළපෙනවා. මොකද අපි ගෙවල් වල වුන් තාම හැදිච්ච ගතියට ඉන්නම දැන්ටත් මට වැඩිය හොඳයි. ඒ මට විතර අඬහැර පාන්න බෑ. මට විතර අඬාට පාන්න බෑ. ඒ නිසා හක්ගිරියක් ගන්න කියත හැකි. මම සත්තු මරලා තියෙන හැටියට මට සතෙක් මරන්න දැන් උනත් බැරි කමක් නැහැ. මම කවදාත් අනුමත කරන්නේත් නැහැ. හැබැයි මම තැවුනෙත් නැහැ. ශිල්පී ක්‍රමයේ සතෙක් මරුවයි කියලා උඩ පැනලා ගහන්නේ කඩුවෙන් බෙල්ල විසියලා. සන්තෝෂයි. තාමත් ඒ හැකියාව තියෙනවා. නමුත් ඒ වයිට වෙදී දැන් ඉතින් වෙන මෛත්‍රී කරන්න බලන්න. එච්චර පැට්‍රෝල් වියදම් කරන්න නැතුව ඊටදී සතුට ලබන්න පුළුවන් ක්‍රමයක් තියේදී ඒ ක්‍රම ගැන පශ්චාත්තාප වෙනව කවුරු හරි එහෙම කියනවනම් මම ඒක න පහත් කළා දාලා කන්නේත් නෑ. මම කියනවා පුතා ඔය වගේ කටීර ක්‍රමයක් උදාහරණ කියලා දීලා තිනවා. එක්කෝ අබේ දාන දීපා එක්කෝ මෛත්‍රී භාවනා කරපන්. අබේ දාන කියන එක මෛත්‍රී භාවනට වඩා ගැසරයි. ක්‍රියාකාරකමක් නේ. කරලා බලපන්. මේ මනුෂයාට පුදුම විදියට උදව් කරන්න පුළුවන් අනිත් අයට. ඒ දන්නවනේ තමන් මේක බැරදීලා බුදුන් නොවිපදීලා ගියා නම් අනිවාර්යයෙන්ම යන තැන දන්නවනේ. ඉතින් ඒක මේ ජීවිතය ඇතුළතම කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා යමෙක් ඒ කරපු එක තැවි තැවි ඉන්නවනම් ඒක ඒකාන්තෙම අපාය යන්නේ මරපු නිසා නෙවෙයි. ඒකයි මෝඩ ගුරුන්නාංශ කියපු දෙය නැවත සැවත සිහිපත් කිරීම හඳා ඒකට කියනවා අකුසල් සමාපatti කියලා. බුදුහාමුදුරුවෝ ඒ ලයිස්තුර දාන්න එපා. ඉතින් හිත පිට ගියාම තැවෙනවනම් ඒක අපායයි. හිත පිට ගියා තැවෙන්නේ නැතුව ආපහු තමන්ගේ හිත අරමුණට ගන්න පුළුවන් එක කියනකොට මම දන්නවා මේක අනිස්සන්න නේ භාවනා කරපු කික් කිය. ඒකෙන් තමයි මං අල්ලන්නේ ඕන එකේ භාවනා කරනවා කියලා කිව්වට මේක හිත පිට ගිහිල්ලා කෙලවගෙන වරිදුනට පස්සේ සන්තෝෂෙන් ආපහු හිතපො තමන් හිතපොතන්න ගන්න පුළුවන් කියන එක ප්‍රකාශ කරනවා නම් යාගේ කතාවේ වෙනවනම් මට තේරෙනවා මේ මනසරේක වැටහිලා තිනවා මේ විපස්සනාව කියන එක. ඒකේතකොට භාවනා කරනවා කියන එකට එහා ගිය දෙයක්. අත්තරද්දක් හරහා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම. ඉතින් ඒ නිසා බුදුජානනාංශයේ මේ දේශනා කරන එක දන්නේ නැතුව පව් කරන මිනිස්සු දිව්‍ය ලෝකේ යනවා. මොකද උදන්නේ මොලේ දන්නේ හින්දා බුදු කෙනෙක් කියපු නිසා ඉක්මනට ඉක්මනට පින් ටික කරගන්නවා. පින් කරනවා කීක ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම අපායයන්. මාරකත් කරා මේකත් කරා අරගොල්ලෝ ඉන්නේ යුසුකන් ඉස්ස කරා මේගොල්ලෝ ඉතින් ස්ටාර්ට් කරයි කියලා කරන හරියක් කරන්නේ මරිකන්. බණක් භාවනා කරන වෙලාවක් නැහැ. ඒ තුතු අපායයන්. ඉගල කියනවා මේ කර්මේචා කර්මඵලේ තේරෙන්නේ නැහැ නේ අප්ප බලන්නකො පින් කරන කට්ටිය. අපායයන් පව් කරන කටේ දිවි ලෝක යනවා. මොකද උන්ට බුදුහාමුදුරුව දැකලා නැහැ. එනිසා ඔකේ අන්තිමට මම හිතන්නේ ටික කියවනවා මම දන්න මේ හාමුදුරන්ට මහන්සිද කියලා.
ඒ ටික කියන්නේ අන්තිම
වන්දත්
ඊළඟට දැන් අපි ආයෙමත් අර ඊළඟට අපි දැන් ආයෙමත් එමු අර සූත්‍රය ඉවර නැහැ. අන්න සංඛ සූත්‍රයේ අර ටික කියලා බුදුරජාණන් වහන්සේ දෙනවා හග්ගෙඩියේ උපමාව. යම්සේ ගාමිණී ශක්තිමත් හක් පිමින්ෙන් පහසුවෙන්ම සතර දිශාවට ඒ හග්ගෙඩිය හඬ අසනවාද අන්නේ විදිහට
අසවනවාද අසනවාද කියලා තියෙනවා.
අසවනවාද
අසවනවා ලියලා තියෙන මොකක්ද
අසවනවාද කියලා
අසවනවා නැත්නම් අසවනවා අසවන පිබිරව නෙවෙයි අහනව නෙවෙයි අහන්න සලස්සනවා
එහෙමයි අසවනවාද අන්නේ විදිහට අර පුජ්‍යලයා අර කලක් පව්කම් කළ පුජ්‍යලයා අර විදිහට මෛත්‍රී චේතෝ විමුක්තිය පැතිරෙව්වහම ඒ මෛත්‍රී සිත තුල එතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් පමානකත්තං කම්මං න තං తත්‍ර වසිස්සති තං න තං తත්‍ර වත්තට්ඨති ප්‍රමාණ වශයෙන් කරන ලද අර පාප කර්ම ඒ මෛත්‍රී චේතෝ විමුක්තිය තුල රඳන්නේ නැහැ.
අපමාද අපමාන කියලා කියන්නේ අපමේය චෛතසික කියලා කියන්නේ මෛත්‍රී ප්‍රමාණ අකුසල ඔක්කොම ප්‍රමාණයි. මෛත්‍රී කරපු ගමන් සීල දිසාවල් වලට අප්‍රමාදයි අපමන්නයි. එතකොට අපමඤ්ඤ කරන කෙනාට මොන අකුසලයක්වත් හිටින්න බෑ. මොකද මේ කුණු ගෑවිලා තියෙන පිටියක් උඩින් කුණු පාරක් ගාලා තියා වගේ අර ඔක්කොම කලයන්. ඉතින් ඒ නිසා අවුරුද්දක් විතර අවුරුද්ද සැරයක් කුණු ගන්න අනිකලාට කක්ක ගන්න.
ඉතුරු වෙන්නේ නැහැ. ඒවා මැකිලා යනවා. එහෙම නැත්නම් ditta dhamma vedaniye vashen sulu vashen ewa vipaka deela etanin kelawara wenawa
an ekat hari wedagat e kenata melo vashen karmayak kenekota dan mata kavuru rayil ek paata bennata gahuwata mata hitena ara karupiwa me aath pidima denda hadanne wel poli vela na me manasata man mukut kiyala na habai manasa mata denawa mata dekota danaganna me ditta dhamma vedaniye vashen pawwe muuta dannotta dan mekat akusal karaganna itase mata tad unoth akusal karaganna hina unoth u akusal karana ithin muuna ata karagena innawa හොඳයි කියන්නේත් නැහැ කියන්නේත් නැහැ. අන්න එතනදී ජාම බේර ගන්න ඕනේ මූට අකුසල් කරගන්න දෙන්නත් එපා. උඹ අකුසල් කරන්නත් එපා. මේක සමාහට දිට්ඨ ධම්ම වේදිනිවසේ වෙන එකක්. අඟුලිමාල ආමතුරුවන්ට පින්නපාත යනට කොරලික් වෙරළු ගහකට ගලක් ගැව්වත් තට්ටේට වදිනවලු. පාත්‍රේ ඉරාගෙන කචල් දාගෙන ඉන්නේ. ඉතින් ආපු ගාම බුදුරජාණන්සේ මග රැගෙන ඉන්නවා. දන්නවා මම යට කේන්ති ගියොත් ගත්ත කඩුව කපනවනේ. මොකද අඟුලිමාල නෑ ඉතින් මේ මටම නම් නෙවෙයි තමයි ගල ගැව්වේ උනට බාන්නකෝ ඔලිය අහා එන්නේ මම ඩෙටෝල් ටිකක් දාන්න කියලා ඉතින් බුදුරජාණන් ශ්‍රී කිල්ල ඩෙටෝල් දාලා කියනවා අඟුලිමාල කොට කේන්ති ගිහිල්ලා මේ ආත නිවන් දකින්න බැරි වුණොත් ආයේ බුද්ධ වර්ෂ කාලයකට ඔබට ගොඩේ ඉන්න හම්බෙන්නේ නෑ ඉවසපන් ඔබට ওই දෙන්නේ දීත්‍ය ධම්ම වේදින මොකද මේ පස්චිම භවයේනේ 999 දැන දැන කැපුවා අසීමිතව වැඩිපුර කපලා තිනවා. ඕ ටික යන්න අරපන්. ඕකට මේ යුතුකම මේ මොනවාද මේ යුත්‍ය පසිඳලන්න යන්න එපා. ඒකට බුදුරජාණන්සේ කෙලින්ම පර්සනලි ටච් කරනවා යාව. ටච් කරලා කියනවා ඔහොම තමයි. බොයි කපනකොට එක්කෙනෙකුට ආපු දුක හිතපන්. දැවට මේ පැවිදිලා තට්ටේට ගලක් වදින එක විතර නෙවෙන්නේ. තට්ටේට ගල ගහපු මිනිහගේ ජාතික හොයන්නයි. විදපු මීතලේ මොකද්ද කියලා හොයන්නයි. විස ජාති හොයන්න යන්න එපා. ඒ කෙනාට ලොකු ගැම්මක් එනවා. දැන් මට ගහනවා මදි මිනිස්සු. මම සිල්ලන්තය ඇත්ත ඉස්සරහදී සිල්ල හැබැයි මට තාම මේ ගෙවෙන්න ඕනේ මේක ගෙවෙන්න නම් අතපය තුවාල වෙන්න ඕනේ බැනුම් අහන්න ඕනේ මූණට කෙල ගහන්න ඕනේ වමනේ යන්න ඕනේ කක්කා වෙන්න ඕනේ චූ වෙන්න ඕනේ මිනිස්සුන්ට දැනෙන්න අරින්න ඕනේ එතකොට යා ඉවසන්නේ නිකන් මුවින් නොබැනන ඉන්නේ කාටවත් දොස් කියන්න යන්නේ මොකද දන්නව මං කරපු හැටියට මදි අනේ මේ ඒකට ඉදිරිපත් වෙච්ච මිනිස්සයා බව් ඌයි කේන්ති අරගෙන බැනගෙන ගහගෙන ආරෙම එනවා දන්නව ඌට අර යකා වේස වෙලා ඉන්නේ ඌට අකුසල් කරන දෙන්නත් එපා මූණ hina වෙලා ඉන්නත් එපා එතකොට අරුට තද වෙනවා මෙයාට ගහන්න ගන්න ඌ hina වෙනවනේ කියලා ඒලාට මූණ පොඩ්ඩ අට කරගෙන ඉන්නවා හැබැයි යටින් ගුගුල වෙන hinaවත් දෙනවා ඔලොප් පොලොප් 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 ගාලා අන්න වැඩේ ඔක්කොම ගෙවිනවා කරවණ හිටපන් දැන් account balance එක නේන වෙලාව ඉතින් මේ ditta dhamma vedini වශයෙන් එක සිදුවෙන කතාව මට මතක නැහැ කොහේද ඉතාමත්ම ලස්සනට පෙන්ලා දීලා තියෙන ඔය බණ සීරිස් එකේම තියෙනවා ඥානදාම්දානි. උතරම දන්නේ පොඩ්ඩක් තව කියවලා බලමු.
ආයේ පරලොවට ගෙනියන්නේ නැහැ. අන්නේ තුලින් අපට හිතා ගන්න පුළුවන් මේ නිගණ්ඨ ධර්මය වගේ නොවේයි අපේ මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ධර්මය තුල කෙනෙකුට හැදෙන්න පුළුවන්. ඒ විදිහේ පෞකම් කළ කෙනෙකුට පවා දැන් මම දැන් නිරයට යනවා කියලා ඒකාන්ත වශයෙන් හිතන්නේ නැතිව ජීවිත පරිවර්තනයක් තුලින් අර බලපතල අකුසල් කර්ම ගෙවා පවා ගෙවා දැමිය හැකි බවයි මේ හක්ගෙඩිය උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ.
එතනදී මම කාරණා දෙකක් මතක් කරනවා නිතරම කියන්න හදන එකට හොඳ පොටක් පෑදෙනවා. පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ධිටදම වශයෙන් අකුසල් ගෙවන්නේ කොහොමද? හිත පිට ගියාම අපිට එතන කරුමයක් අත්තරක් පවක් කියලා. නමුත් හිත පිට යන්නේ ඉස්සෙල්ලා සතියේ නම් පිට ගියාට පස්සේ සතියේ නම් අතරමැද වෙන පව්වල අකුසල් නැහැ. ඔක්කොම අහෝසි වෙලා යනවා කියලා. ඉතින් ඒක හරි වටිනාම සමීකරණයක්. මේ මම අයිතින් කාමයක් මතුවෙනවා මට රාගයක් මතුවෙන ද්වේෂයක් මතුවෙන ඉස්සෙල්ලා මන් දන්න මං හිතේ හොඳටම සතියේ. එතකොට ආවා. ඇවිල්ලා මේක එක්කෝ විතික්‍රමණය වෙනවා නැත්නම් පරිඋත්ථාන වෙනවා නැත්නම් අනුසය වශයෙන් එනවා. දෙට හිත චික්කේ මට වෙන දේ මට මේක වටින්නේ නැහැ මේක කීක ඉන්නවා රිනුට හරියන උඹ ඔක තියපන් බලයන් කහන පාන්ට ආපෞසරයක් ගිලා ආන පාන්ට වාටා කරන්න පුළුවන් නම් අර මතුවෙච්ච කාමේ සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා. එහෙම එකක් කිසිම ආගමක වන්නේ නැහැ. පාපදේශනාව පාපොච්චාරණය කමඨං සුද්ධ කිරීම හරහා මේ පව සුද්ධ කරගන්න පුකමත් තියෙද්දි තමයි අපි මේ මෛත්‍රී බුදුහාමුදුරු කෙනෙක් අල්ලගෙන එහෙනම් මේ පිං පඩදීමර සඳහා කාලිකයි කියලා කියන වෙනකොට මේක අකාලික ධර්මයක් තියෙන්නේ. ඒ වෙලාවේදීම වහාම තමයි යන්නේ මූල කර්මස්ථානට. ඒ කර්මයේ පස්සේ ලඬ යන්නත් එපා. විදවන දේ ගැන පශ්චාත්තාප වෙන්න සතුටින් යන්නත් එපා. යන්නක මූල කර්මස්ථානේ. ඉතින් ඒකේ වට තවත් රවුමක් තමයි අර පව් කරනවා සතෙක් මරනවා ඊට පස්සේ නොමරන්නේ ඉන්නවා මෛත්‍රී කරනවා අබේ දාන දෙනවා දීලිවල එයා හග්ගෙඩිය පිමින වෙලාවට එයා දන්නවා කරපු සේරම අකුසල අහෝසි කර්ම වෙලා යනවා. කර්මජාති හතරක් තියෙනවා ධිට ධම්ම උපපජ්ජ වේදීන පරියාපද්ද පරියාපදා අහෝසිකම්. ඒ රහතන් වහන්සේ කර්ම ඔක්කොම අහෝසිලා යනවා. අපි නෑ අර කකුසල ටිකම කල්පනා කරගෙන ඌව උසාවියේ දාලා ඌට නඩු කියලා ඌ වර්ධිකාරය කරගෙන අරූගාගත් එකම දිවට අපි නා ගන්නවා. ඉතින් අහෝසි කරන ක්‍රමයේ එකයි විපස්සනා විතරමයි. සමතෙන් ඕව වෙන්නේ නෑ. සීලෙන් ඕක වෙන්නේ නෑ. දානෙන් වෙන්නේ නෑ. විපස්සනා ඇති හොඳටම තියෙනවා රවුම සම්පූර්ණ කරලා ආයේ අරමුණට ආවනම් ඒකේ එකක් පඬිස්සංශ පෙන්නේ නේ. තා ඔය දැන් ඔය තැන කියන්නේ හග්ගේ දීපෙ මිණ වෙලාවට ඔක්කොම අහෝසි වෙලා යනවා. ඒ අහෝසි කර්ම දැනගන්න එක හරි අමාරුයි. මේක අපි අලුතෙන් කරන කර්මයක්ද නැත්නම් කරපු කර්මික විපාක වාරයක්ද නැත්නම් මේ ගෙවම් කරන වෙලාවක්ද කියලා දැනගන්න ඒක විශේෂ වූ මේ අනු මොනවද කියන්නේ අන්වේ ඥානයක් අවශ්‍යයි. එහෙම නැත්නම් ණය විපස්සනා කෝණේ ඔය කාටවත් බෑ මාව කෙලසඳ මට පුළුවන් බුද්ධ ශාසනය ක්‍රියාත්මක කරන්න කවුරු මොන જાති කිරුවත් මං ගා ගන්නෑ. මම දන්නව අවසානයේ ආපහු ගෙනල්ලා තිබුණ තැනම නතර කරනවා. සතියෙමයි. ඒකෙන් පිං කුසලයක් නෑ එතන. සතියේ මධ්‍යස්ථ තැනකට හිත ගේන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අපිට තේරෙන පටන් අරගන්න ඕක තමයි මේ ටෙන්ෂන් එක, ෆ්‍රස්ට්‍රේෂන්, එහෙම නැත්නම් අසහනිය, ආතතිය නැති කරනවා කියන්නේ. ආතතියක් එන්නම ඕනේ ආතතිය නැතිව දැනගන්න. ආතතියක් නැතුව ආතතිය නැතිව දැනගන්න බෑ. ඒස හැම අකුසල කර්මයක්ම නැත්නම් වණ්ණිසාතික තව වචනයක් තමයි භාවනා කරනකොට වේදනාවක් ආව නම් ශිරි දෙවුදුව ගෙට වැඩියා කියලා හිතාගන්නේ කියනවා. දැන් විතර වැඩි කුසලයකට යන්න හදාන. ඒක අපි කියනවා මේ මේ ඒකත් ජයසිරි මංගල. කවුරු ඇවිල්ලා මට හොඳටම අසාධාරණ විදිහට ඒක ස්තුති කරනවා නැත්නම් වරද්දලා බයිනවා. දපටා බලයින කට්ටිය පේනවා සාධාරණ යනි පසුවෙන් දිලා නේ නේ සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි ඒකත් ජයසිරි මංගල ඊගාට මොකද වෙන්නේ අර කිවරයි අපි නෑනේ මේ පාටි දාන්න හදනවනේ මේ හරි ගියයි කියලා නැත්තම් කනකාට වෙන්න හදනවනේ වැරදුණායි කියලා නෑ ඒක ගියා ඒකත් ජයසිරි මංගල එහෙම නැත්තම් පැමිණි දුක් පෙන්දායි එහෙම නැත්තම් සිරි දෙව් දුගේට වැඩියා කියලා භාවනා කරලා එන හැම කරදරයක්ම වාසනාවක් කියලා හිතා ගන්න භාවනා කිසිම වැරද්දක් නෑ ඉතින් පුළුවන් තරම් භාවනා මාර්ගයෙන් මේ විසඳ ගන්නවා නම් අපි අපි සාකච්ඡා කරනවා නම් අපි ਸਰබලධාරි දෙවියන් වහන්සේලා අපිට ඕන කෙනෙකුට සමාව දෙන්න පුළුවන් අපිට ඕනම අකුසලයකට කියන්න පුළුවන් මේක ධිට්ඨ ධම්ම වශයෙන් ගෙවන්න පුළුවන් එකක් ඕව ගණන් දී තියා ගණන් කර කර පශ්චාත්තාප වෙ ඉඳපා තියාගනින් තියාගන්නේ කොහොඳයි මොකද මෙච්චරක් ණය ගෙවලා තියනා කියලා සතුටු වෙන්න පුළුවන් තාත්තා තමයි ණය අරන් තියෙන්නේ પરම්පරාව මම ගෙවලා ඉවරයි ඉස්සරහට පව් කරනවා ඉස්සරහට ගෙවනවා මේකට මං කියන ජීවත් වෙනවා කියලා. එහෙම නැතුව පවු නොකරන ජීවිතේ හෝ පව් කරලා පවුම ජීවිතය හෝ මං කියන ජීවත් වෙන එක කැඹිරිල්ල. ඉතින් ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ක්‍රමේ ඥානද සංසය විස්තර කරන හැටි නම් හරිම අපූරුයි. මුදී ආශිබන්ද සූත්‍රයේ කවදාකවත් ඔහොම අර්ථකථනයක් දීපු බණක්වත් සූත්‍රයේ දේශනා කළ කරපු සූත්‍ර බණක්වත් මං අහලා නැහැ. ඉතින් ඒක ඒ සංසය පාවිච්චි කරන මේ මෛත්‍රිය පිළිබඳව highlight කරලා පෙන්නන්න. තව ටිකක් තියෙනවා ඔගේ කියවන්න.
ඉතින් මේ ධර්ම න්‍යාය මීටත් වඩා පැහැදිලිව ප්‍රකාශ කළ සූත්‍රයක් සමහර විට මේ පින්වතුන් අහලවත් ඇති අහලත් ඇති කලිනුත් අපි ප්‍රකාශ කළ නිසා ලුණු කැටේ උපමාවට ඊළඟට එමු. මේ උපමා ආශ්‍රයෙන් මතක තියාගන්න පහසු නිසා ඒ සූත්‍රයේ තුලින් මේ කර්මය පිළිබඳ මේ කාලයේ බොහෝ දෙනා නගන ගැඹුරු ප්‍රශ්නවලටත් උත්තර තියෙන්නේ ප්‍රශ්නවලටත් උත්තර තියෙන්නේ කර්මය නියතවාදයක්ද? ඒකාන්තයෙන්ම කෙනෙක් මෙහෙම කළොත් විපාක ඒ විදිහටම දෙනවාද? ඒවාට පිළිතුරු තියෙනවා ලෝණ ඵල සූත්‍රය කියලා කියන ලුණු කැටය පිළිබඳ උපමාව දක්වන සූත්‍රයේ. ඒකේදී බුදුරජාණන් වහන්සේ මේ විදිහටයි ආරම්භ කරන්නේ. ඉස්සර වෙලා අර සිද්ධාන්ත වශයෙන් දක්වනවා. යම් කෙනෙක් කිව්වොත් එතන යම් කෙනෙක් කියන්නේ යම් ශාස්ත්‍රවරයෙක්. අපට හිතාගන්න පුළුවන් නිගණ්ඨනාත පුත්‍ර. එයාගේ ධර්මයේ එහෙමයි තියෙන්නේ. යමෙක් යම් යම් ආකාරයකින් කර්මය කරයිද ඒ ඒ ආකාරයෙන්ම විඳිය යුතුයයි කියනවා නම් යම් ශාස්ත්‍රූවරයෙක් එහෙමනම් ඒ ධර්මය තුල බ්‍රහ්මචර්ය වාසයකට නිවන් සඳහා කරන ප්‍රතිපත්ති පූර්ණයකට ඉඩක් නැත. මේ දුක් සසර දුක් කෙලවර කිරීමට අවස්ථාවක් නැත. මොකද ඒ කරන ඒ හැම පාපයකටම ගෙවන්න ගියොත් කවදාක්වත් ගෙවලා නිම කරන්න බැරි නිසා. ඊළඟට කියනවා ධර්මානුකූල සිද්ධාන්තය. ඒක ටිකක් සියුම් විදිහටයි එතන ඒ පාලි වචන යොදලා තියෙන්නේ. කෙනෙකුට තේරුම් ගැනීමට ටිකක් අපහසු වෙන්න බැරි නැහැ. එතනදි කියන්නේ යථා යථා අයං පුරිසෝ කම්මං කරෝති තථා තථා නම් පටිසංවේදී තියති. අපට පාලි වචන කියන්න වෙනවා. ඒකේ වෙනස පෙන්වන්න යම් යම් ආකාරයට මේ පුරුෂයා කර්මයක් කරනවාද ඒ ආකාරයට එය විඳී කිව්වොත් අපට බෑ විමුක්තියක් ලබන්න. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක සංශෝධනය කරනවා. යථා යථා වේදනීයං අයං පුරිසෝ කම්මං කරෝති තථා තථස්ස විපාකං පටිසංවේදී යති. යම් යම් ආකාරයට විඳිය යුතුය ලෙස යමෙක් කර්මය කරයිද ඒ අනුව එහි විපාකය විඳී කිව්වොත් ඔන්න එහෙනම් බ්‍රහ්මචර්ය වාසයකට ඉඩක් තියෙනවා.
ඒක ඇත්තටම හරි අමාරුයි. ඒ ඥානන්ත සාන්ති පෙන්වන තැන අල්ලන්න. නමුත් අපි හිතන්න ඔපරේෂන් කරන කෙනෙක් කාගේ හරි ඇඟ කපන්න වෙනවා. ඉතියා දන්න මේ ඔපරේෂන් එකට කපනවා මිසක මිනිහත් එක තරහට කපනතො මරනතො කියන එකක් නෙවෙයි තියෙන්නේ. එතකොට ඒ කරන එක අකුසලයකට වැටෙන්නේ නැහැ. එයා කරන්නේ මේ අර බුද්ධිරාජ සූත්‍රයේ සඳහන් කරලා තිනවා පොඩි දඩුවේ කුඩු බැලීමේ කටේ තියාන ඉඳකට කතා කරන වැඩි ටික. ඒතර අර දරුව හත පහේ කාසියක් දා ගන්නවා බෙල්ල උගුරට. ඉතින් මොනවා කරන්නද ඇඟිල්ල දාන්න වෙනවනේ. ලේ ඌරගෙන අතුල දාලා හත පහේ කාසියට යටින් දාලා කොක්කක් කරලා ඇඟිල්ල අදින්න වෙනවනේ. ඒතර අර මිතිකල අල්ලන්න එපා පොඩි එකා. ඌ කැමති නැහැනේ මේ බෙල්ල ඇඟිල්ල දානවට. උගුර හීරෙනවා. නෝ ගණ්ඩ වෙනවා. එතකොට එයා මේ කර්මයක් කරනවා නෙවෙයි යම් විඳීමක්. එයා මේ කරන දේ එයා දන්නවා මොකද්ද මේ කරන්නේ කියලා. ඉතින් ගන්න වෙනවා දෙමාපියෝ එහෙ දෙ කරනවා. ස්වස්තික ලකුණක් වගේ තියෙන එක බෙල්ල හිරුණයි කියන්නේ මොනව කරලා ගන්නේ. වරින් වරින් මචං කියවට එනවයි. ඇඟිල්ල නමල දාන්න වෙනවා අඩියෙන්. අදලා ගන්න වෙනවා උගුරත් එක්ක කපාගෙන. ඉතින් එතකොට අර පොඩි එකා කැමති නැණ එකට. යන් යන් වේදනීයන් කම්මන් කරෝති තන් තන් නීයාති කියලා තමයි කියන්නේ. මොකක් හිතලාද මේ වැඩේ කරන්නේ? ඔපරේෂන් එකට. ඔය වික්‍රමරාජේ දමත් ළඟට ගියාම ඇසේ සුදු තියෙනවනම් කොණ්ඩ කෙසටින් අල්ල හිර කරගන්නවලු ඉඳගෙන ඉන්න පුටුවේ මේ ඇන්දර කපනවලු පිරිමේද්දකෝ කෑ ගහන්න තේටපන් කියනවලු එච්චරයි. දැන් වගේ ඔය ඇනස්තීසියා මොකක්වත්ම නැහැ. ඉතින් අපි ළඟ හිටිය අර පඬිත බාසුණා කියලා එකක් මේ සිවියක් දාලා කාචයක් අනිත් එක වික්‍රමරාජ මහත්තයා කපලා. වික්‍රමරාජ මහත්තයා දී නැති කල නෙමෙයි කපන්නේ. අත්ත ගෙද්දටින් තියලා අල්ලගත්ත බෙදලා තියලා හිර කරගත්ත කැපුවා. අපිත් ඉන්නවා කහවත්තේ මහත්තයා කියලා කහවතුකොඩද කහවත්තේද කියලා. ඌ මේ තුවාලෙ තියෙන මේ ගෙඩි ගෙඩි වෙදෙක්. උගේ අතර තියලා බැඳගෙන ඉන්නවා පොඩි බ්ලේඩ් තලයක් අර ඔපරේෂන් පිහිය. දැන් කාලේ තියෙනවා මේ පිහිය තියලා රබ මිව එකක් දාලා තියෙන මේ රබ බෑන්ඩ්. ඒ කිය උ අත කාලත කළා ටක් ගාලා කපනවා. පිටපැත්තේ ඉන්නවනම් පේන්නේ නැහැ. අමුයෙන්ම කපනවා. අතකක තමයි ඉන්නේ. මම මෙතන වෙයි ගෙඩිය මේක පොඩ්ඩක් බලන්න ඕනේ මෙහෙල චික් ගාලා කපනවා. ඉතින් මේ මිනිස්සු කරන්නේ අර වද දෙන චේතනාව දෙවෙනි තියෙන්නේ. උරුසල් කරලා කරන්න බෑ. අපි අපචික තුනේ පිටේ ගෙඩිය. හිල් දෙකක් ගහලා තියෙන උඩින් එකක් දෙනවා යටින් එකක් කපලා තියුණා පුරු ඇදිලා යටින් යන්න හදලා තියෙනවා කියනවා පේන්නේ ඒක නා පේන්නේ නෑනේ ඒ මනුස්සයාත් ගෙඩියක් ඇදිලා ලෝකේ තියෙන හැමතැනම ගිහිල්ලා ඌ සනීප වෙලකට ක්‍රමේ තමයි කපනවා ගෙඩිය දී නැති කිරිල්ලක් නෑ කහ කහවතු කුළු විදමත් ඇද කොදු කියලා තමයි කියන්නේ ඉතින් එතනදී ඒ කර්මය කරන්නේ මේ කාටවත් කරදර කරන්න නෙමෙයිනේ ඉතින් එහෙම නැතුව බෑ බෑ සත්පත ගන්න නැතුව මේක ඉන්න ඕනේ මේ ලෙඩියට මතුරන්න ඕනේ අනම්මනම් කික කියලා ගෙඩේ සනීපෙන්නේ නැහැ කපන්න ඕනේ ඒ නිසා මේ පාලි වාක්‍ය ආයන් කියන්න බෑ යන් යන් වේදනීයන් කම්මන් කරෝති
යතා යතා වේදනීයන්
යතා යතා වේදනීයන්
අයන් පුරිසෝ කම්මන් කරෝති තතා තතස්ස විපාකං පටිසංවේදි යති
යම්මන් මාකර විඳීමකින් එහෙම නැත්නම් දැනුමකින්ද වැඩේ කරන්නේ ඒ අනුවයි කර්මය රැස් වෙන්නේ. තුවාලයක් කරුවොත් අනිවාර්යයෙන්ම තොට තුවාල වෙනවා කියන කතාවක් නේ ඔපරේෂන් කරන්න බෑනේ. ඕනේ සතෙකුට වෙලා තියෙන ලෙඩේ හැටියට හොඳ කණ්ඩ දෙයක් ගහන්න ඕනේ. ඒක මහායාන බුද්ධාගම හොඳටම කරනවා. ගියාට පස්සේ ඔය සර්පේ කාලා ගියාම දූතයා යනකොට ඉස්සලාම බෙදා ළඟට කතා කරලා ගහන අරුගේ කන රත් වෙන්න ගහනවා දූතයාට. ඒකල තමයි කියන්නේ කාලා තියෙන පොළඟද වම් කකුලේද දකුණු කකුලේද කියලා දූතය දිහා බැලලා තමයි කියන්නේ. ඉතින් යන්න බෑ වේදා ගන්න. තුන් දිනක් යන්න හොඳ නැහැ කියලා. තුන් දිනක් ගියොත් වේද පණිවිඩය අරගෙන කවදාකවත් ලඩාසනීප කරන්න බෑ. තනිවිනිය යන්නත් බෑ. වේදා කියන්නේ හොයාගෙන යන්න බෑ ඒක. ඒ වෙලාවට ඉතින් දුවන්න තියෙන්නේ. හරියට යනකොට කියන තතන නැහැටියෙන් කතා කරන විදිහෙන් කියන උගල ගිහිල්ලා වැඩක් නැහැ. ඒ නැත්තම් අරුවට ගහන කන රත් වෙන දෙකක් ගහලා හිටපන් ඕම කියලා. ඉතල ලැඩ ගෙනින් කියනවා මෙහාට. ඒ අමුතු භාෂාවක් තියෙන්නේ. ඉතින් එතකොට පේන්නේ ඔය විදාමේ දොස්තර කෙනුට ඒව කරන්න බෑනේ. යට පඩි ගෙවලා තියෙනවා. හැම ලෙඩාටම සමානව හලකන්න එපා. ඊ විදාගාව එව්ව නැහැ. ඒකයි විදාගේ තියෙන දක්ෂකම. අපේ ෆාම් එකේ කෙල්ලෙක් මැරුණා. උදේ පාන්දර කක්ක කරන්න කියලා එළියට ගිහිල්ලා තියෙනවා. ඒ හැදී කජු වැටෙනවා. අර කජු කණ්ඩ කජු ගෙඩි කුණුවේ ඡාය කණ්ඩ මැස්ස වෙනවා. ඒ කණ්ඩ පොළොංගෙක් කැවිලා ඉඳලා. කාලා පැසි විදාගේ ගේ පහු කරගෙන ගිනිච්ච රාගම. දවසක් ගියාට පස්සේ කව ගල් දුනා. ඊට පස්සේ කියනවා මේ මේ මොකද මේ රාජගිරියට. ඉත ඔක්කොල මැරෙන්න ගියා ගහනවා. දැන් නම් පණ තියනවත් දන්නේ නැත්නම් යන් සර් කියලා අපි බස්යක් කරගෙන ඇවිල්ලා මොරෝගේ දමහත්ය ගාවට ගිහිල්ලා විල්ලු දෙන්නේ හිටියා. ඒකට මට මතක නැහැ. ඒකෙනි කතා කිව්වා මට නම් යන්න බෑ. මම මෙච්චර බේත් දුනවා මට මොකක්වත් කරගන්න බෑ කියලා. අනිත් එකනත් කිව්වා දැන් නම් අපිට යන්න බෑ පුතා. මේ මයි පුතා එවන්නම් ගිහිල්ලා ගහපන් කෝ ඉරටුකින් ගහනකොට ඉදිමිලා ආවොත් පණ තියෙනවා නැත්තම් දැන්ටම විතරයි කොණ්ඩේ පීරලා බලන්නේ කියව කොණ්ඩේ පීරපුවාම හිටිනවා නම් පණ තියෙනවා කිස්කස් වැක්කේනෝ නම් නෑ ඒසොටි කනකොට කෙල්ල මැරිලා ඒතර පූලේ වේදා ගේ පහු කරගෙන ගියේ ඌ කියලා තුන මට අන්තර කරන්න බෑ නේ ඒගොල්ලෝ යන්න කැමති හිටනම් මෙතෙන්ට ගියා නම් ඒක සනීප කරන්න තිබුණා පූලේ විදා ඔය වගේ කෙනෙක් කරන එකක් නෑ ඇන්ටි වෙනම් දෙන්නෙත් නෑ අමුතු ක්‍රම කරන්නේ විදා කරුණාවන්තයි වගේ වෙන්නේ අනේ එන්න කොහොම කොහම හරි මයි ළඟට එන්න මම විදකම් කරන්නම් කියලා එහෙම කියන්නෙත් නෑ ගියාට පස්සේ ගහන එකත් ගහනවා විදා ගාවත් මැරෙන්න ඉඩ තියෙන එක වෙනම කතාවක් හිතේ අර ක්‍රම දෙකේ යතා යතා වේදනීයන් කම්මන් කරෝති තන්තං විපාකං සංවේදේති ඒ වැඩේ කරන්නේ මොන චේතනාවෙන්ද කියලා බලන එක අම්මා කෙනෙක් පොඩි එකාට ගහන කොටයි ගුරුවරේ පොඩි එකා ගහන කොටයි ක්‍රම දෙකක් නේ තියෙන්නේ. ඉතින් මේ ගැහිම ගැන කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. යමක් හිතලාද මේ ගහන්නේ? මොකක් හිතලාද මොන අවබෝධයකින්ද මේ ගහන්නේ කිය? අද ඉන්න අම්මන තකතිරු මරි જાතියද මේ මොකක්වත් නැහැ ඔක්කොම සමෝසෙ බලන් හදනවා. ඉතින් ඒක පාලනය කරගන්න කෙනා තමයි සිල්වතයි කියලා කියන්නේ බොහොම විසරද වැඩේ කරනවා. ඔබ මට සිල්වතා කිව්වත් එකයි මෝඩයා කිව්වත් එකයි කරන්න තියෙන වැඩේ කරනවා විසරදව කරනවා. එයාට කර්ම වෙන්නේ නැහැ. මොකද යා අදහස් කරන්නේ යා විඳින්නේ එහෙම නැත්නම් අවබෝධ කරලා තියෙන වෙන එකක් නෙවෙයි ප්‍රතිකර්මයේ හැම වෙලාවෙම අතකරගෙන ප්‍රතිකර්මයක් වෙන්න බෑ. සමහරට පීයෙන් තමයි ලැන්නා වගේ කැපුවා වගේ කරන වැඩ කරනවා. ඉතින් ඒ ටික තමයි තේරවාද බුද්ධ ධර්මයේ තේරවාදීක නෑ. දැන් සෙන් බුද්ධ ධර්මයේ කතාවල තියෙන්නේ ඒ ගුරුවරයත් එක්ක කතා බත බෑ. කිව්වනේ කිව්වා. නැත්නම් ගහන කන රත් වෙන්න ගහනවා. එක්ක නිවන් දගෙන එක්ක මැරෙනවා. එක්ක බුදු වෙනවා එක්ක බුදු වෙනවා. ඉතින් මට හරි ආසාවක් තියුණා එහෙම ගුරුවරෙක් අල්ලගන්න. මොකද දැන් ඉන ගුරුවරු මෙයා. ගුරුවරයාගේ චරිත ගැන හිත හිතා ඉන්නවනේ. ගෝලයා ගැන බලන්නේ නැහැ නේ ඔය පඬිස්සවාසේ ගාවට යන්නට කොහොමද අඬන්ඩලා හැදෙනම් ඵලයක්. මං ඉතින් අඬ අඬ හිටියේ උන්ද ගාවට යන්නේ. මොකද ආනම් මනම් කතාවකුත් නැහැ. හරිනම් හරි වැරදිනම් වැරදි බ්ලග් ප්ලග් නැත බ්ලේඩ් නැත එච්චරයි. ඉතින් එහෙම ගුරුවරෙක් ගාවට යන්නේ මොකද යාළඟ සීලේ තියෙනවා ඔය විශාරදව බ්‍රහ්ම සභාවකට යනවා. දේව සභාවකට යනවා. රාජ්‍ය සභාවකට යනවා. ගිහි සභාවකට යනවා. පැවිදි සභාවේ මේ දන්න ඔය කවුරු මොනවා කිව්වත් මම මේ වැඩේ කරන්නේ මම දන්න ශාස්ත්‍රයක් හැටියට උඹලා දන්න ලෝක ධර්මයේ මොකද්ද එකක්? මාව ගත්තොත් ඔච්චර තමයි මං කියන්නේ. ඉතින් ඒක ඒ එන තෙද කවදාකවත් සීලකින් මේ පිට සිල්පෙන් ගන්න බෑ. පොත් පාඩම් කරලා ගන්න බෑ. ගුරුවරයා ආශිර්වාද කරලා ගන්න බෑ. ඒ නිසා මේ සීලෙන් හම්බෙන තෙද ඒක මේ 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 ලෝකේ මේ තියෙන ව්‍යසන වලටත් එකම උත්තරේ ඔච්චරයි. එනිසා අල්පවි නතර කරන්න කල්පනාව මේ මම කතා කරව වැඩිヒඳ කෙසේනොත් මම අහන වෙන කාට හරි මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් මේක අනිත් දවසේ පොඩක් ගත්තර කමන්නේ නැණි. අනිත් දවසේ තෝ ටිකම කරන්න. ඊටම අනිත් දවසේ තෝ ඔය අද නතර කරපු දානිලා සෙල්ලම කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරමැද මම අහනවා මේ පිටින් සම්බන්ධ වෙන හෝ මෙහෙ ඉන්න අයට මොනවාරි වෙන කියන්න යමක් තියෙනවා නම්
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ පැත්තට ලිඛිත කෙටි වාර්තා දෙකක් ලැබිලා
තියෙනවා. ඔබ කවුද?
මම කමල් සාමි.
ආ හරි අන්නේ සමා වෙන්න ඕනේ මේ ලොකු වැදගත් කෙනෙක් මේ කමල් කියලා කතා කරන්නේ. දැන් මං හිතුවා තරහා වෙලා ඉන්නේ කියලා තරහා වෙලා නැහැ නේද? දැන් හොඳයි කමල් මේ ලිඛිත ප්‍රශ්න වලට යන්න දෑන්නේ. යන්.
එහෙමයි සාංශ අවසරයි. ගරුතර ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි. කමඨහන් වාර්තාව ඉදිරිපත් කරමි. සක්මන සහ පරයන්කය. පියවර 34ක දුර ටයිල් පොළවේ සක්මන ආරම්භ කෙරුවෙමි. වම දකුණු ලෙස මෙනෙහි කරමින් ස්පර්ශ සහ චලනයන් නිරීක්ෂණය කෙරුවෙමි. පාද තැබීම සමග එය ඇතිවීමකි. එසවීමේදී ඇතිවන හිඩැස් නැතිවීමකි. කය රිද්මයකට අනුව ගමන් සිදුව අතර ක්‍රමයෙන් ඉබේම සිදුවන ගමනක් බව පරතෝ සංකල්පයෙන් බලා සිටියෙමි. සතිමත් වූ සිතින්ම පරියංකේට වාඩි වූ යමි. වාඩි වී දෙනෙත් පියාගත් දෙමි. හිස්මුදුනේ සිට දෙපතුල් දක්වා සිත පිහිටුවා බැලුවෙමි. කයේ පටවි ධාතුව ප්‍රකට විය. ඒ සමගම හුස්ම වැටෙන බව දැනුනි. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය පුරුදු පුහුණු කිරීමයි. පැරණි යෝගනීයකි. අද දින ආදුනික මනසින් නාසිකාග්‍ර ස්පර්ශ කරමින් ඇතුල් වූ උස්මරැල්ල පපුව පුරවාගෙන ඇතුල් වී පිට වී යනු දුටුවෙමි. ඇතුල් වීම ආරම්භය ලෙසත් පපුව පිරියම මැද කොටස බවත් කෙළවර හිඩසක් බවත් දැනගත්තෙමි. ප්‍රාශ්වාසය දීර්ඝ හුස්මක් ලෙස පිට වී ගියේය. එහි කෙළවරද හිඩසකි. මෙසේ ඇසක් පිට ඇසක් තබා බලා සිටිද්දී සිත අරමුණු සමග තදින් බැඳී ඇති බව දැනගත්තෙමි. දැන් අත්ල දෙපසට ගැලවි විහිදී ඇත. කය කිහිපවරක් ඉදිරියට නැමුනි. අරමුණ නොපෙනේ. මීට පෙර පෙනී ගිය මිනිසුන් හෝ දේවියන් දැයි අපැහැදිලි රූප සංඥා කිසිවක් නැත. නිහඬ අවකාශයකි. සියල්ල නොදැනී ගියේය. ප්‍රපංච වේදනා සංඥා නැති පිරිසුදු චිත්ත තත්වයකි. එසේ කොපමණ වෙලාවක් සිටියේ දැයි නොදැනිමි. කකුලක වූ වේදනාවක් නිසා සිත අරමුණෙන් මිදෙන තුරුම සමාධිය අත්විඳෙමි. නූපන් කුසලයක් උපදවා ගත්තා යන ප්‍රීතිය වාර්තාව ලිවීම ආරම්භ කෙරුවෙමි. ඔබ වහන්සේටද වාර්තාව ඉදිරිපත් කරන අයටද අසා සිටින සියලු දෙනාටද තෙරුවන් සරණයි. වාර්තාවේ අසාර සම්මත.
හොඳයි, ලොකු උනන්දුවකින් බාහන වෙලා තියෙනවා. ඒ කියන්නේ රචනයේ පිළිබඳවත් වචනෙන් වචෙන්ද වග වෙලා තියෙනවා. ඉතින් නූපන් කුසලයක් උපදවා ගත්තද නැත්නම් නූපන් අකුසලයක් උපදවා ගත්තද කියලා ඉතින් මම මේ බය කරන්න හදනව නෙවෙයි. ඒකත් ওই වගේම තමයි වෙන්නේ. නූපන් අකුසලයක් නොඉපදවීමත් නූපන් කුසලයක් උපදවීමත් එහෙමයි. ඉතින් ඒක නිසා ඔක ලක්ෂ වාරයක් කරන්න ඕනේ. මොකක්ද ඕනම් වෙලා තියෙනවා. ඉතින් ඒක තමන්ගේ අත්‍යන්තර ගන්න වශී කරගන්න එහෙම නැත්නම් මේක සිද්ධි කරගන්න මේකම ලක්ෂ වාරයක් කරන්න. ඒ කරන වැඩේටත් කියන්නේ කුසලතාවය කියලා. ඒ කරන වැඩේට කියන්නේ කුසලතාවය, භාවනා කුසලයේ කියලා. ඉතින් ඒ නිසා මේ වැනි උනන්දුවක් තියෙන කෙනෙකුට බය නැතුව අනුශාසනා කරනකොට ඕකම කරන්ඩ ඔය රචනා ශිල්පියත් අමතක කරන්න එපා රහත් වෙනකන්. දිගටම අනිත් අයත් එක්ක ඔය විදිහට උනන්දුවෙන් භාවනා කරලා උනන්දුවේ රචනා කිරීම කමඨා සුද්ධ කිරීම කරන්ඩ කියලා කියන්න පුළුවන්.
ඊළඟ වார்த்தාව ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. හුස්ම මෙනෙහි නොකර බැලුවෙමි. මුල් කාලය තුල සිතේ කතාව සහ චිත්ත රූප පැවතිනි. පැමිණෙන සිතුවිලි අනාගත සිතුවිලි ආදී ලෙස වර්ග කර නම් කර විතම සිතම සංස්කරණය නොකර සිටින්නත් වාඩි වූ කාරණය වෙත සිත යොමු කරන්නත් මතක් කිරීමත් කළා. සිතේ කතාව වැඩි නිසා ඉන් අවුට් ලෙස මෙනෙහි කළා. හුස්ම ඇතුළු වීම පිටවීම ශරීරයේ ස්ථානයකට දැනුනේ නැත. හුස්ම ගොරගොර නදින් අවකාශයේ ඉහළට පහළට ගියේය. හුස්ම එම තලයේ හුස්ම එම තාලයේ ඔස්සේ පන අඳින්නාක් මෙන් කැඩි කැඩි ඉහළට පහළට ගියේය. හුස්මේ මුල අග කෙටි වගේම මතකය. මැද මහත්ය. හුස්ම චිත්ත රූපයකින් පෙනුනේ රතු කහ කළු මිශ්‍ර බූවල්ලෙකුගේ අඬුවක් එහෙ මෙහෙ යන්නාක් මෙනි. යලි හුස්මේ හඬ නොවැසී ගියේ සිත පිට ගිය බැවිනි. සිත පිට ගිය බව දැනගත හැකි වූයේ බාහිර කය සෘජු කර ගැනීමක් වන බව දැනීමෙන් සිදු වූ ගැස්සීමකිනි. තවදුරටත් හුස්ම කීපයක් බලා පරයන්කේ නැගී සිටියමි. මෙලෙස හුස්මේ හඬ සංසුන් ඉරියව්වල පවතින අවස්ථාවලදී දැනේ. මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට නිරෝගී චිරජීවනය වේවායි ප්‍රාර්ථනා කරමි.
ඔය පිටගිය හිතක් නැවත සතියට ආපුවාම එහෙම නැත්තම් ගෙදර ආපුවාම ඒක රූපාකාරයෙන් පේන්න පුළුවන්, සද්දාකාරයෙන් පේන්න පුළුවන්, ගන්ධ රස පහස විදිහට. එකම දෙයයි වෙන්නේ. නම් සමහර කෙනෙක් මම බූවල්ලගේ වලිගයක් වගේ දැක්කා. නැත්තම් තව කෙනෙක් කියනවා මට අහවල් සද්දෙන් මට තේරෙනවා හුස්මේ තමයි ඉන්නේ කියලා. සමහරවල් කියනවා අහවල් ගඳෙන් මට කියන්න පුළුවන් මම ඉන්නේ හුස්මේ කියලා. නැත්තම් අහවල් රසයෙන් කියන්න පුළුවන්. නැත්තම් අහවල් පහසෙන් කියන්න පුළුවන්. නැවත එනකොට මොකද්ද ලකුණක් තියෙන හැබැයි ඒක රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලට බෙදිලා නැහැ. අපි තමයි ඒකේ අපේ ෘජිකත්වයේ හැටියට හිත පිට ගියයි කියලත් ඒක රූප සද්ද ගන්ධ රස ස්පර්ශ විදිහට බෙදෙනවා. නියතකීට ආපව ආවත් ඒ සලකුණ අපි නම් කරනවා. නම් කරන්නේ අපේ ෘචිකත්වයේ අනුව තමයි. අපේ සංඥා ක්‍රමයේ අනුව තමයි. ඉතින් ගුරුවරයා ඒක ගැන හොඳට අහගෙන ඉඳලා දැනගන්න ඕනේ. ඒ බබාගේ භාෂාවෙන් තමයි යා කතා කරන්නේ. බාහන ඉස්සරහට යන්න පේනවා ආපු බවට දැනුණට ඒකේ ප්‍රകൃතියේ රූපයක් නැහැ. ප්‍රകൃතියේ සද්දිකුත් නැහැ, ගඳකුත් නැහැ, රසකුත් නැහැ, පහසකුත් නැහැ. ඉන් එහාට ගිය මොකද්ද එකක් තියෙන්නේ. ඒක මේ ඉඳුරන් අහුවෙන එකක් නෙවෙයි. ඒක අතීන්ද්‍රිය ධර්මයක්. නැත්නම් ඒක කතා කරන්න ඕනේ නට අපි අර රූප රූප සද්ද රූප ගන්ධ රූප වලට දාලා තමයි බබාගේ භාෂාවෙන් කතා කරන්නේ. ඒක අකුසලයක් නෙවෙයි. නමුත් මේක දහස්වර වෙනකොට පේනවා නැවත සිහි කැඳවීම සිද්ධ වෙන්නේ ඉන්ද්‍රිය ගෝචරව නෙවෙයි. අතීන්ද්‍රියව. නමුත් මේ ලෝකත් එක්ක කතා කරනකොට අපි ඉන්ද්‍රිය ගෝචර භාෂාවට දානවා දාපු ගමන් අවුල් වෙනවා. අවුල් නොවී කරන්න දෙයක් නැහැ. ඒක පිරිහීමක්, ඒක කෙලසීමක්. ඒසම මනසින් මනසට කතා කරන්න පුළුවන් නම් දෙවියෝ අඳුරගන්නේ අපි කතා කරන දේ වචනෙන් නෙවෙයි, වචනේ හදන්න හදන විතක්කේම දෙයියන්ට තේරෙනවා. අපි වචනේ කියන්නේ ඉස්සලා දෙයියෝ දන්නවා මේ දේ තමයි කියන්න හදන්නේ කියලා. මොකද එයා අල්ලන්නේ සද්දෙන් නෙවෙයි. සද්දෙට ඉස්සලා තියෙන විතක්. ඒ වගේම අර වෙලාවක අපිට තේරෙනවා විත පිට යන්නේ දැනි දැනි. ආපහු එන්නේ දැනි දැනි. ඒක අපි කියන්න යනකොට උපමා රූපක අලංකාර මාර්ගයෙන් තමයි කියන්නේ. ඒක බබාගේ භාෂාවක් තමයි. ඒක කියාගන්න බැරි කෙනා තමයි පසේ පුත්‍ර ජන්වංශී කියන්නේ. වැඩි එකමයි. එයාට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. සමහර රාතන් වංශලට කියලා දෙන්න තේරෙනවා. සමහර රාතන් වලට කියලා දෙන්න තේරෙන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ එක පාඩ තේරුම් ගත්තා බුදුහාමුදුරු කියන්නේ නම කාටවත් කියලා දීලා නැහැ. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වෙලා එක්කෙනෙකුට කියලා දීලා තියෙනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මෙච්චරයි කියලා නැහැ පුදුම තොගයකට කියලා දීලා තියෙනවා. ඉතින් යන වන්නට ඒ ගුණ වෙනස් මේ කියන්න බැරි දේ උපමාවක රූපකයක් මාර්ගයෙන් ඉදිරිපත් කිරීම තමයි භාෂාව කියන්නේ. ඉතින් ඒක අන්තිම දක්ෂ වෙන්න ඕනේ. කෙනෙකුට තේරෙන්නේ භාෂාව කියන්නේ අනිවාර්යම ගැටීම. භාෂාවේ ශිල්පයක් කියලා දෙයක් නැහැ. භාෂාවේ තියෙන්නේ අශිල්පයක්ම තමයි. හැබැයි ඒක හරියට පාවිච්චි කරනවා නම් ප්‍රමාණාත්මකව පාවිච්චි කරනවා නම් අවුල් නොවන විදිහට යන්න පුළුවන්. ඒ නිසා මේක දිගට කරලා හිත නැවත ආපු බව වචෙන්ට පරිවර්තනය කරන්න ඉස්සරලා උපමාකර රූපයකට දාන්න ඉස්සරලා ප්‍රകൃතිය මොකද්ද කියලා බලන්න. ඒ ප්‍රകൃතිය භාවනා නොකරත් තියෙන එක. භාවනාදී අපි ඉගෙන ගන්න ඒවා කියන භාෂාව ඒවා කියන්න ඕනේ කොයි ගුරුවරයාටද කොයි වෙලාවෙද කියලා තේරුම් ගන්න එක තමයි ටිකක් අමාරුයි. නමුත් මේක මානවයාගේ මූල අයිතිවාසිකමක් නැත්තම් ජන්ම අයිතියක් ජන්ම දායාදයක් අපිට හම්බ වෙච්ච කතාවෙන්ම තමයි මේක ඔප්නම් වෙලා ගන්න තියෙන්නේ. හැබැයි කතාව කියන්නේ නරක දෙයක්. මේ නරක දෙය නැතුව මේක ගොඩ ගන්න බෑ. නමුත් අපි උනන්දු අඩු කර ගන්න නැතුව දිගට කරගෙන යන් කමල ඇහෙනවද මේට තද වරුසාවක්.
විමල සාමිත් ඇහෙනවා සාමිත් අවසරයි විමල බුද්ධ ස්වාමීන් වහන්සේ අත උස්සලා තියෙනවා.
කවුද?
විමල බුද්ධ ස්වාමීන් වහන්සේ.
අනේ මගේ අත දිග අර ගන්න හරියේ නැති ගැන කනකාට වෙනවා. කියන්න දෙන්න දෙන්න මයික් එක දෙන්න.
එහෙමයි සාමිත්. විමල බුද්ධ ස්වාමීන් වහන්සේට අදිට.
අවසරයි.
ප්‍රශ්න
ක්ලිය වුණා. ඉතින් ඒකනේ ප්‍රශ්නේ අවශ්‍ය නැහැ. දෙවෙනි කතාව තමයි සයනන්ස්. ඉතින් මේ අර ස්වාමිනාස් පොඩි කමෙන්ට් එකක් කරන්නේ මේ කමල් තරහ වෙලා කියලා. ඉතින් මමත් හරි විශ්වෝපෙන් හිටියේ. ඉතින් කියන්න ඕන වෙල්කම් බෑක් කමල්.
කමල්ගේ කේන්දරේ බලව ගන්න කියපන්.
මේ
තරහ වුණා නම් ඒකයි ඉතින් වාකාව තමයි.
සයනන්ස් මේ අය සයනන්ස් කිය තරහ වෙලා ගියා සයනන්ස්යි.
ඒ කියන්නේ ඌට වාකවන්න තමයි.
මේ ඉතින් once again welcome back Kamal. I'm happy. I was so sort of sad that you are not there anymore. තුන්වෙනි එකේ තමයි සයනන්ස් මේ අපි මම අද මේ කියන්නේ දිගටම follow කරගෙන හිටියා. ඉතින් ගොඩාක්ම සූදින් මට තිබ්බ ප්‍රශ්න ගොඩක් නැති වුණා සයනන්සගේ මේ ධර්ම සාකච්ඡාවෙන්. ඉතින් ගොඩක් පිං දීර්ඝාෂ ලැබේවා කියලා කියන සයනන්ද.
ඔව් මේට නැවිත් ඉන්නවා නම් අපිටත් පිං සිද්ධ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ නිස්සන් වලට ආපහු නැවිත් නూరు පැත්තටද හිටපන් ඉත තීර වැඩක් කරගෙන.
ඒවයි සයන එහෙමයි.
ඒක තමයි හොඳම කෑල්ල ධර්ම සාකච්ඡා. අවිත ගුණගුණ වෙලා කැවිල කරුල කැල්ලක් කර දීලා යන්නම්. ඔය තියෙන දයක් මස්කට්ටක් කර ලෝකක හිටපන් ඔයට වෙලා.
එහෙමයි සර් එහෙමයි.
තේරුවන් සරණයි. ඉතින් මේ පැත්තේ කවුද කතා කරන්නේ?
අවසරයි ස්වාමීන් වහන්ස. මේ අද ධර්ම දේශනාව හා බැඳිච්ච කාරණය පැහැදිලි කරගන්නයි මට උවමනාව තියෙන්නේ. කලින් ධර්ම දේශනාවක අහලා තිබිච්ච කාරණයක් එක්ක පොඩි අපැහැදිලිකමක් තියෙන්නේ. වරදක් කියනං සමාව දෙන මේ කාරුණික මුලින්ම ඉල්ලා සිටිනවා. එතෙ ස්වාමීන් වහන්සේ තමන් ඕනම කෙනෙක් වැඩිපුරම ආදරය කරන්නේ තමන්ට කියලා මං අහලා තිබුණේ කෝසල මල්ලිකා. ඒ කෝසල රජතුමාගේ බිසව කියලා තමයි අහලා තිබුණේ. ඔබ වහන්සේගේ දේශනාවේදී
නෑ කෝසල රජතුමා
සමා
වෙන්න ඕනේ මල්ලිකා සමා වෙන්න ඕනේ මයිත් එක්ක පොඩි පොඩි ඉතින් දන්නවනේ පොඩි පොඩි ස්ප්‍රින්ටිං මිස්ටේක් වෙනවා. තාරියා මනල්
කියන්නේ
නේද මට ඒගොල්ලෝ මට කවදාකවත් චෝදනා කරන්නේ නැහැ. කෝතන මල්ලිකාලා අරේ මේ හොඳට මම දන්න කට්ටියනේ. මේ ළඟ ඉන්න කට්ටිය තමයි චෝදනා කරුවේ. එයාගෙන් සමාව ගත්තාම කෝසල මල්ලිකා කොහොමඩක් මම හිතන්නේ ගොඩ මේ වෙලාවේ. බිම්බිසාර රජු නෙවෙයි මේ කොසල් රජු. නෑ නෑ බිම්බිසාර රජුර තමයි. කොසල් රජුර. ආවෝ බිම්බිසාර රජුර සෝවන්නේ කොසල් රජුර බඩමහත් රජුරෝනේ. කොසල් රජුර තමයි ආන්නේ මල්ලිකාවගෙන්. මේ අර දෙල්ලන් කතා ටිකක් තියෙන ඔය දෙන්නගේ බොහෝම අසභ්‍ය දේවල්. ඒවා සාමාන්‍යයෙන් මිනිස්සු එලි දක්වන්නේ නැහැ. මේ හැබැයි ඔක්කොම ත්‍රිපිටකයේ සඳහන්. ඒ දාමෙ දතුරේ මිනිස්යන්ගේ තුර හැසිරීම දිහා බලනකොට කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ තියෙන ගති රජසැප වින්දත් ඒ තියෙන තිරසං ගති තියෙනවා. ඒ නිසා මේ කුසල් මල්ලිකාව මැරුණාට පස්සේ කොතර රජුරෝ එනවා හැමදාම බුදුහාමුදුරගාවට කේන්ද්‍රේ බලව ගන්න. බුදුහාන මොනවා හරි කතාවක් දාලා මහනවා. මොකද මල්ලිකා ගිහිල්ලා අපා ඉපදිලාතියි. ඒ කරපු දේවල් නිසා පස්සේ ගොඩාවට පස්සේ කියනවා අනේ දැන් නම් පොර ගොඩ කියලා. එතකම් කොතර රජුරන්ට දෙන්නේ නැහැ මේ කතාවල් තියෙනවා මේකේ. කොහමද ඒක වැරදුනා නම් මම ඉතින් ඒ ඔක්කොම තුන් දෙනාව සමා වෙන්න ඕනේ උඹ සමා වෙන්නේ. වැරදිච්ච දේ හොඳයි වෙන කවුරුර කතා කරන්නේ නැත්නම් අපි මයික් එක දෙනවා පහලෙ කුටියට කන්නාඩි දෙක නැතිව ඉඳ බෑ කියලා ඉදන්. අනුශාසනා කරන මම නේද අනුමೋದනා කරන කන්නාඩි දෙක ඕනේ නෑනේ. යා පොඩ්ඩක් ඉන්නේ ඔය සූත්‍ර තුන නම් කරන්නේ සංකතම සූත්‍රයේ රෙෆරන්ස් කියන්න මට. මගේ පෑනීසුව බයි. ගාමිණී සංගීතයේ මයික් එකට කිව්වනේ ඉවරනේ. සලායතන සංයුත්තය ගාමිනී සංයුත්තය
ගාමිනී වග්ගය සංකධම සූත්‍රය ගාමිනී වග්ග සංකධම සූත්‍ර
ඊට පස්සේ ලෝණපල සූත්‍රයේ ඔය පොතේ අන්තිමට බලුණා නම් පෙන්වනවා මං හිතන්නේ රෙෆරන්ස් පෙන්වන්නේ ඊට පස්සේ මෙත්තා චේතුමිති සූත්‍රයේ ગાථා දෙකේ තැනම ලියලා නැද්ද පටන් ගන්නකොට තියෙන ગાථා දෙක පටන් ගන්නකොට තියෙන ગાථා දෙක පෙන්වන්නකෝ සූත්‍රේ පටන් ගන්නකොට ධර්මදේශනා පටන් ගන්නකොට තියෙන ગાථා දෙක ওই ગાථා දෙක කියන්නේ ગાථා දෙක කොහෙද රෙෆරන්ස් මොනක් කියලා ඉති උත්තක ඒක නිපාති තමයි මෙත්තා චේතෝ විමුති ඒක තියෙන්නේ නම වෙන එකක් ඇත්තේ මොකද්ද නම තියෙන්නේ හරි ඉති උත්තක සූත්‍රේ මේ සූත්‍රේ නමක් දාලා නැද්ද ඉති උත්තක ඒකක නිපාති ඒ ગાථා කියන්නේ මයික් එක යෝචි මාව මයිලවයෙන් ගුටි බැංගු බනුන් ආ
යෝච මෙත්තම් භාවයති අප්පමානම් පතිස්සතෝ තනු සංයෝජනා honti පස්සතෝ උපදික්ඛයන් ඒකම්පිචේ පාන මදුට්ඨ චිත්තෝ මෙත්තායති කුසලෝ තේන හෝති සම්බෝච පානේ මනසානුකම්පං පහූත මරියෝ පකෝර් පහූත මරියෝ පකරෝති පුඤ්ඤන්ති ඉති උත්තක ඒක නිපාත.
ඉතින් ලෝණපල සූත්‍රයේත් ඔගේ මේ පොත අන්තිපට නැද්ද රෙෆරන්ස් නැද්ද ඔගේ? ධර්මදේශන අහමාරේ සූත්‍ර ටික ලියලා නැද්ද ඔගේ? අපිට තියෙන ලෝණපල සූත්‍රය විතරයි මට ඉස්සර මතක තිබුණා මතක නෑ ඒක සංයුතනිකයි තමයි තියෙන්නේ. මේ මේ තුනම එකතු වෙච්චාම අමුතුම සංකල්පයක් ඒ නිසා ඒක මේ ඥානන්ද සාන්තිගේ භාවනා මාර්ගය කියන පොතේ පළවෙනි ධර්මදේශන අපිව ගත්තේ අපි කතා කරපු මාතෘකාවට ගොඩක් මේ ඕජාව සපේනවා එකේ. හොඳයි අපි එනම් පාලි කුටියට දෙනවා මේ මයික් එක.
අවසරයි. අතිපූජනීය නායක මහින්පාණන් වහන්සේ අවසරයි. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. දවසේ ධර්ම සාකච්ඡාවයි මේ නිමා වුණේ. පෙනී නොපෙනී එකතු වුණු ධර්ම සභාවක දාම් කරුණෝ පූජනීය ස්වාමීන් වහන්සේ ලබන පොත් දෙකකින් ඉදිරිපත් කරන්නට යෙදුණා. ඒ ඉදිරිපත් කරන්නට යෙදුණු කරුණ උපයෝගී කරගෙන පූජනීය නායක ස්වාමීන් වහන්සේ බොහෝ පිරිසකට දැනසෙ වටිනා දාම් කරුණ එකතු කරමින් තමන්ගේ ජීවිතය අත්දැකීම් එකතු කරමින් පිරිස දැනුවත් කරා. එසේ සිද්ධ කරමින් බොහෝ පින් සිද්ධ කරගත්තා. ඒ සියලු පිනොත් අප සැම සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිනොත් අපටත් ලෝවැස් සැමටත් නිවනෙන් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කරන පින් අනුමෝදන් කරමු. සද්ධනගා ගාථා කියමු. ittavata jamhei